ගරුක තානාගතුමනි ස්තුතිවන්ත වෙනවා. ගරුක තානාතුමනි කාරණා කීපයක් මතු කරනවා. පළවෙනි කාරණේ තමයි වරප්‍රසාදයක් හැටියට මම ඊයේ දිනේ කතා මේ අවස්ථාවේ කතා කරපු වෙලාවේ විනාඩි 10ක් කියලා කිව්වට මට විනාඩි 6ම ආරයි ලැබුණේ. මම හිතන්නේ මේකට ක්‍රමවත් ක්‍රමවේදයක් අවශ්‍යයි කාලේ නිර්ණය කරන. මම හිතන අතපසු වීමක් එන්නේ. දැන් විනාඩි 3ම ආරක් අඩු වීම කොහොම වුණාද කියලා හිතා ගන්න බෑ. ඊළඟ කාරණේ ගරු කතා නැගතුනේ දැන් මේ ස්වභාවයේ මීට ඉස්සෙල්ලත් කතා කරා. මේ අධිකරණ ශාස්ත්‍රය තුල අධිකරණ නිල ආරංගි යම් යම් ප්‍රශ්න සම්බන්ධයෙන් කතා කරා. ගරු මනෝෂ නායක කර අමාත්‍යතුමත් කිව්වා ඒ අධිකරණ නිලධාරීන් සමහරට හිට කරලා මාරු කරලා මම ප්‍රශ්න ඇති වෙනවා කියලා. මම හිතන්නේ ඔය අධිකරණ සේවා කොමිසම සභාවේ ලේකම්වරයාත් අවුරුදු 9ක් විතර මෙතන ඉන්නවා. මම විශේෂයෙන් අවධානය යොමු කරන්නේ ගරු කතානායකතුමනි මේ පාර්ලිමේන්තුවට තමයි අධිකරණයේ සම්බන්ධයෙන් මූලික බලය පාර්ලිමේන්තුවෙන් තමයි අධිකරණටත් බලය යන්නේ. මම පුංචි කාරණයක් මතක් කරනවා ගරු කතානායකතුමනි අපේ පාර්ලිමේන්තුවේ හිටපු മന്ത്രി අතුගෝරළ മന്ത്രിතුමාගේ නඩුව මම හිතන්නේ මේ පාර්ලිමේන්තුවේ පක්ෂ විපක්ෂ ભેදයක් නැතුව අපි සියලුම දෙනා කතා කරලා තමයි විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විශේෂ සභාවට අරන් ගියේ. හැබැයි අවාසනාවකට අද දිනේ වෙන විට අපි කවුරුත් දන්න බුළු රටම දැක්කා മന്ത്രിතුමාගේ ඝාතනයට සම්බන්ධ අදාළ වීඩියෝ පට. හැබැයි ගරු කතානායකතුමනි අද මේ නඩුව විභාග වෙන අවස්ථාව වන විට දැන් දින කීපයක් ගත වෙලා තියෙනවා. මේ වීඩියෝ පටය සක්‍රීයව නඩු විභාගය තුල පෙන්වීම සඳහා අදාළ ඒ අදාළ පරිගණක පද්ධතියේ ඒ අදාළ සොෆ්ට්වෙයාර් එකට මුදල් නැහැ කිය කිය මේ කාර්යයේ දිගින් දිගටම කල් යනවා. ඉතින් මේක විශාල ගැටලුවක්. මම මේ සභාවේ අවධානය යොමු කරා. මොකද මේ සභාව නියෝජනය කරපු මන්ත්‍රීවරයෙක් ඝාතනය වෙලා ඒ ඝාතනය වෙච්ච නඩුවේ ප්‍රධාන සාක්ෂිය තියෙන්නේ ඒ අදාළ වීඩියෝ පටේ. දැන් වීඩියෝ පටය ප්ලේ කරන සොෆ්ට්වෙයාර් එකට ගේන්න සල්ලි නැහැ කියලා විශාල ගැටලුවක් ඇති වෙලා තියෙනවා. ඉතින් මේ සම්බන්ධයෙන් මම මේ පක්ෂ විපක්ෂ ભેදයක් නැතුව මම මේ සම්බන්ධයෙන් මේ ගරු අවධානය මොකද මේක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද කඩවීමක් හැටියට තමයි මම මේක දකින්නේ. මම ඒ සඳහා අවශ්‍ය අධිකාරිය සඳහා මේ දායකත්වය ලබා දෙනවා. ගරු මනුෂ්‍යවත්තුමාගෙත් මම ඉල්ලීමක් කරනවා අර කාර්යයක සම්බන්ධව සඳහන් කරන්න කියලා.
ඔව් සභානායකතුමා.
ගරු දොළවත්ත මන්ත්‍රීතුමා මතක කරපු ප්‍රශ්නය මේ ඝාතනයට ලක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුකොරළ මැතිතුමා වෙනුවෙන් මට ඊයේ දැනුම් දුන්නා ගරු අධිකරණ රාජ්‍ය අමාත්‍යතුමා ඒ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර අරගෙන ඊළඟ නඩුවාරය වෙනකොට මේ වීඩියෝ පටය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නවා කියලා අධිකරණ ඇමතුමත් මෙතන ඉන්න.
අධිකරණ ඇමතුමා ඔව්
අධිකරණයක මේ විභාග වෙන නඩුවක් ගැන මෙතන කතා කරන්න බෑ. මේක මේ අනිත් එකේ මේ දොළවත්ත මැතිතුමා මේ අධිකරණය ගැන කතා කරනවා. මෙතුමා තමයි ශ්‍රේෂ්ඨ අධිකරණයේ නිශ්චය කරන වරප්‍රසාද කමිටියට ගෙනා. මොනවද මේ කතා කරන්නේ?
හරි.
ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරවරු වරප්‍රසාද කමිටියට ගෙනෙව්වා. අර මේ පාර්ලිමේන්තුවේ රත්තරන් ගෙනාපු එකේවත් වරප්‍රසාද
කමිටියට. මේ අනවශ්‍ය ප්‍රශ්න නැතුව දැන් ඒක ඉවරයිනේ. අධිකරණ ඇමතුමාට පිළිතුර දෙන්න හරි. හරි. බොහොම ස්තුතියි. අධිකරණ ඇමතුමාට උත්තර දෙන්න හරි. එතුමාගේ අංක සම්පූර්ණ උත්තරයක් දෙයි.
හරි.
මම කතා කළාම අධිකරණ ඇමතුමාට ගන්න.
ඇමතුමා එකගෙද?
හා. ආයි එකගෙද?
කතානායකතුමනි අධිකරණ ඇමතුමාත් ඉන්න වෙලාවෙම මම අර කලින් පැහැදිලි කරා අර හොරණ නඩුකරේ සම්බන්ධයෙන් ඒ නඩුවේදී ගරු ශ්‍රේෂ්ඨ මේ අධිකරණ සේවා කොමිසමේ උපදෙස් පරිදි එම නඩුව දිස්ත්‍රික් උසාවියේ අහන්න තීන්දුව කරලා දිස්ත්‍රික් උසාවිය හරහා ඇප ලබා දුන්නා හිටපු කම්කරු කොමසාරිස්වරයාට. ඒ ඇප ලබා දීමේ ඇප මුදල් තැන්පත් කරන්න උසාවිය ගාවට ගිහාම මහේස්ත්‍රාත් උසාවියේ ළඟට ගිහාම එතනදී කතා කරලා ඒ පුද්ගලයාට අර මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුකාර උන්නාන්සේ ජේම් ඉස්සරහට කතා කරලා මේක ඉස්සරහට බණිනවා තර්ජනය කරනවා. ඔයයි මෙතනට ආවේ නැත්තේ එක එක තැන් වලට කම්ප්ලේන් කරේ මම බලා ගන්නම් කියලා. තමුසෙව එළිය තියන්නේ කොහමද? දානව ඇතුළට කියලා වෙන උසාවියක දීපු ඇපයකට මේ උසාවියෙන් අර පුද්ගලයව කූඩුව ඇතුලේ තියනවා යම් වෙලාවක්. මොකද්ද අවශ්‍යතාවය? අර මුදලාලි අර 6 දිනක් මරපු කම්පැනියේ මුදලාලි අමාත්‍යංශයට ඇවිල්ලා තර්ජනය කරලා යනවා තමුසේ විනාඩි 5කට හරි මම කූඩුවේ දානවා කියලා. දැන් අපිට සැකයක් තියෙනවා අවසානයේදී ඒ ක්‍රියාත්මක වුණේ ඒකද කියලා. මෙන්න මේ වගේ තත්ත්වයක් තියෙන ගරු කතානායකතුමනි මේ පිළිබඳව අපි වහා අවධානය යොමු කළ යුතු වෙනවා.
අධිකරණ ඇමතුමා පිළිතුරු.
ගරු කතානායකතුමනි
ඔබතුමාගේ අමාත්‍යංශ නිවේදනයත් ඔයගම මම කළා නම් ඉවරයි.
මොකද එමයි ගරු කතානායකතුමනි ඊයේ දිනේදී විවාදයේ පැවතෙන අතරතුර පාස්කු ප්‍රහාරය පිළිබඳව විවිධ ගරු මන්ත්‍රීතුමන්ලා ඇමතිතුමන්ලා අදහස් ඉදිරිපත් කරා. ඒ අතරතුර ගරු ශානක්‍යන් මාණිකරාසන් මන්ත්‍රීතුමා බරපතල චෝදනාවක් කරා අධිකරණයේ විනිසුරුවරුන් ගණනාවකට සහ අධිකරණ ශේෂ්ත්‍රයටම. එහිදී ඔහු පැහැදිලිව ප්‍රකාශ කරා එතන අධිකරණය තුළ ගරු පිල්ලයන් මන්ත්‍රීතුමාව නිදහස් කිරීම සඳහා විශාල කුමන්ත්‍රණයක් දියත් වෙලා තිබුණා. ඒ කුමන්ත්‍රණයට කොටස්කරුව විදියට ශ්‍රේෂ්ඨාධිකරණ ගරු විනිසුරු නවාස් මැතිතුමා, ඒකම ශ්‍රේෂ්ඨාධිකරණයේ ගරු විනිසුරු සිංගප්පුලි මැතිතුමා, අභ්‍යාචනාධිකරණයේ එවකට විනිසුරුවරියක් වශයෙන් කටයුතු කරපු ගරු දේවිකා අබේරත්න යන විනිසුරුවරුන් මීට සම්බන්ධ වුණා කියලා. මේ සම්බන්ධව මේ ගරු පාර්ලිමේන්තුවට මම කරුණු පැහැදිලි කළ යුතුවම තියෙනවා. මොකද මේ චෝදනාවත් එක්ක අපේ රටේ අධිකරණ පද්ධතිය පිළිබඳව ජනතාවගේ තිබෙන විශ්වාසය ඉතා බරපතල ලෙස බිඳවැටීමට හේතු වෙලා තිබෙනවා. විශේෂයෙන්ම මෙම හිටපු මන්ත්‍රීවරයෙක් ඝාතනය කිරීම සම්බන්ධව නඩුව මට දන්න විදිහට මඩකලපුව මහාධිකරණයේදී පවත්වලා තිබෙනවා. එහි නඩු තීන්දුවක් දීලා තිබෙනවා 6 දිනකට විරුද්ධව තීරණයකට එළඹිලා තියෙනවා. ඔය ඩොය ස්ටේට්මන්ට් එකක්, ඒ කියන්නේ යම් කිසි චූදිතයෙක් පාපොච්චාරණයක් කළොත් ඒ පාපොච්චාරණය අධිකරණයට බාරගත හැකි මට්ටමට ස්වේච්ඡාවෙන් කරපු එකක්ද කියලා තීන්දු කරන්න නඩු විභාගයට පෙර විමර්ශනයක් කිරීම තමයි අපේ රටේ මහාධිකරණයේ තියෙන නීති පද්ධතිය. ඔය ඩොය ස්ටේට්මන්ට් ඉන්ක්වාරි විතින් ඉන්ක්වාරි කියන එක ලැටින් පාඨයේ විදිහට තමයි ඔය ඩොය කියලා අපි පාවිච්චි කරන්නේ. එතකොට එතෙන්දි මහාධිකරණ විනිසුරුතුමා දීපු නඩු තීන්දුවට ඒ නියෝගයට එරෙහිව පිල්ලයන් ගරු මන්ත්‍රීතුමා නෙමෙයි එම නඩුවේ හිටපු වෙනත් චූදිතයෝ දෙදෙනෙක් ප්‍රතිශෝධන ඉල්ලුම් පත්‍ර දෙකක් 2 revisions applications ඉදිරිපත් කරලා තියෙනවා අභියාචනා අධිකරණයට. එතකොට මේ අභියාචනා අධිකරණයේ අපරාධ නඩු ඇසීම සඳහා තියෙනවා benches දෙකක්, විනිශ්චය මණ්ඩල දෙකක් තියෙනවා ස්ථිර වශයෙන් කටයුතු කරන විනිශ්චය මණ්ඩල දෙක. එතකොට ඒ විනිශ්චය මණ්ඩල දෙකෙන් එකක් ඉදිරියේ තමයි මේක ආවේ. මේ නඩුව දෙක ආවේ ගරු ප්‍රියන්ත ප්‍රනාන්දු කියන විනිසුරුතුමාගේ ප්‍රමුඛත්වයෙන් තිබුණු මේ විනිශ්චය ආසනයට. එතකොට එතුමා පෞද්ගලික හේතුවක් නිසා මේ නඩුව අහන්න බෑ කියලා අභ්‍යාචනාධිකරණයේ සභාපති විනිසුරුතුමා වෙත යොමු කරා. ඒක තමයි අධිකරණයේ හැමදාම අනුගමනය කරන ප්‍රතිපත්තිය. එතකොට ඒ අභ්‍යාචනාධිකරණයේ එවකට සභාපති විදියට කටයුතු කරේ ගරු නවාස් විනිසුරුතුමා. එතකොට ඒ විනිසුරුතුමා ඒ නඩුව විභාගයට ගත්තේ නැහැ. තවත් තියෙනවා විනිශ්චය ආසනයක් අපරාධ නඩු සම්බන්ධව වෙන් කරලා. ඒ විනිශ්චය ආසනයේ හිටියේ ගරු සිංගප්පුලි විනිසුරුතුමා, දැනට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුතුමා වෙංගප්පුලි, අචල වෙංගප්පුලි මැතිතුමා, ස්තුතියි. එතකොට දේවිකා අබේරත්න ගරු විනිශ්චයකාරතුමිය, මං හිතන්නේ තුමිය දැන් විශ්‍රාම ගත වෙලා වෙන්න ඕන, අභියාචනාධිකරණයේ ඒ විනිශ්චය ආසනයට ඉදිරිපත් කරාට පස්සේ ඒ විනිශ්චය ආසනය විසින් අර වොයඩොය කියන්නේ පාපොච්චාරණයේ වළංගුභාවය පිළිබඳව නියෝගයක් දීලා තියෙනවා. ඒක ඒක පිළිගන්නට බෑ කියලා. ඒ නඩු දෙකම නඩු අංකය එකක් ඇවිල්ලා CA PHC APN number 14 අනිත් එක 14 of 2019 අනිත් එක 13 of 2019. ඒතර පිටු 38ක නඩු තීන්දුව දෙකක් දීලා තියෙනවා මේ ප්‍රකාශය වළංගු නැහැ කියලා. එතකොට ඒ ප්‍රකාශය වළංගු නැහැ කියලා නැවතත් ඒ නියෝගය මහාධිකරණයට යවුවට පස්සේ මම දැක්ක චෝදනා කරනවා හිටපු නීතිපති ගරුව දප්පුලද ලිවෙර මැතිතුමත්, නීතිපති දෙපාර්තමේන්තුවේ මාධව තෙන්නකෝන් මැතිතුමත් එකතු වෙලා යම් කුමන්ත්‍රණයක් කරා කියලා. එතකොට නීතිපති දෙපාර්තමේන්තුවේ එවකට හිටපු නීතිපති ගරු දප්පුල ලිවෙර මැතිතුමා, එතුමා මේ නඩු කටයුතු මෙහෙවපු නීතිපති දෙපාර්තමේන්තුව නිලධාරියෙක් වන මාධව තෙන්නකෝන් මහත්මයාගෙන් අහලා තියෙන්නේ මේ පාපොච්චාරණ ඇරෙන්න වෙනත් සාක්ෂි තියනවාද මේ චූදිතයන්ට විරුද්ධව නඩුව ගෙනියන්න. එතකොට ඔහු අධ්‍යයනය කරලා ඔහුගේ මතය ඉදිරිපත් කරලා තිබෙනවා වෙනත් සාක්ෂියක් නැහැ මේ නඩුව සම්පූර්ණයෙන්ම රඳාපවතින්නේ පාපොච්චාරණය මත කියලා. එතකොට පාපොච්චාරණය අභියාචනාධිකරණයෙන් ඉවත දැමුවට පස්සේ ඒ ඒ ඒ නියෝගය ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනා කරලත් නැහැ ඊට එරෙහිව. එතකොට මහාධිකරණයට ගියා. මහාධිකරණයේ වෙන සාක්ෂියක් නැත්තම් පාපොච්චාරණයට අමතරව නඩු විභාගයක් පවත්වන්න ඒ නීතිපතිවරයා දපුල ලිවේරා මැතිතුමාද දැන් ඉන්න සංජය රාජරත්න මැතිතුමාද කියලා වෙනසක් නැහැ. ඔවුන්ට වෙන විකල්පයක් නැහැ. එහෙමනම් ඒ නඩු ගෙන යාම නතර කරන්න සිද්ධ වෙනවා. ඒ ඇරෙන්න මෙම නඩු කටයුතු වලදී කිසිදු ආකාරයක අක්‍රමිකතාවයක් සිදු වෙලා නැහැ. මෙතුමා කරපු චෝදනාව නිසා මේ විනිසුරුවරුන් සියලු දෙනාම ඒ වගේම නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඒ වගේම එවකට හිටපු නීතිපති දප්පුල දෙලිවේරා මැතිතුමා එනම මේ නඩුවේ කිසිම වරදක් කරපු බවක් අපිට පේන්නේ නැහැ. ඉතින් ඒ සියලු දෙනාටම ඉතාමත්ම චිත්ත පීඩාවක් ඇති කරන ආකාරයේ ප්‍රකාශයක් කරේ වගකීමකින් තොර ප්‍රකාශයක්. අනිත් එක එතුමා චැනල් 4 එක ඒක ඒ ගැන සඳහන් කරමින් ඒකේ තිබුණා කියලා ඕනවටත් වඩා සාක්ෂි ඕවර්වෙල්මින් එවිඩන්ස් ඇඩ් බින්ඩ කියලා. ඉතින් ඕවර්වෙල්මින් එවිඩන්ස් නැත්තම් ඕනවටත් වඩා සාක්ෂි තියෙනවා නම් කවදාවත් නීතිපතිතුමා මේ වොයඩොයස් මේ පාපොච්චාරණයක් මත නඩුවක් ගෙනියන්නේ නැහැ. මේ පාපොච්චාරණය කියන එක නඩුවකදී යොදාගන්නේ නීතිපතිතුමා කුමන නීතිපතිවරයා වුණත් ප්‍රමාණවත් වෙන සාක්ෂි නැති අවස්ථාවකදී ප්‍රමාණවත් සාක්ෂි තියෙනවා නම් මොකටද පාපොච්චාරණ ගන්න. ඉතින් මේ නඩුවේ තිබිලා තිබෙන්නේ පාපොච්චාරණ අනිත් එක තමයි කරු කතා නැති තුනේ මේ නඩුවේ ප්‍රතිශෝධනය අභියාචනය අභියාචන අධිකරණයට ඉදිරිපත් කරලා තියෙන්නේ කරු පිළිදැන් මන්ත්‍රීතුමා නෙවෙයි. ඔහු ඔයකේ වග උත්තරකාරයෙක්. එතකොට ඒ අනිකුත් දෙදෙනෙක් ඉදිරිපත් කරපු නඩුවේ ඔහු වග උත්තරකාරයෙක්. ඒ අනුව තමයි මේ නඩු තීන්දුව දීලා තියෙන්නේ. ඒ නඩු සම්බන්ධව මම වගකීමෙන් කියන්නේ ආණ්ඩුව කුමක් හිටියත් පාලකයෝ කවුරුණත් ගරු කතානායකතුමනි නීතිපති දෙපාර්තමේන්තුව හෝ අධිකරණ විනිසුරුවරුන් කිසිදු වරදක් හෝ විෂමාචාර කටයුත්තක් කරලා නැහැ. එතකොට මේ වගේ ප්‍රකාශයක් අධිකරණයේ සම්බන්ධව කරනකොට මුළු රටේම මේකට අවධානය යොමු කරනවා. අධිකරණයේ පිළිබඳව තියෙන විශ්වාසය පළුදු වෙනවා. ඒක නිසා අපි පාස්කු ප්‍රහාරයේ සත්‍ය සොයා ගැනීම අපි මේක රණ්ඩු වෙලා ගහගෙන බැනගෙන කරන්න ඕන එකක් නෙවෙයි. මේ පාර්ලිමේන්තුවේ ඉන්න හැමෝගෙම වගකීමක් පාස්කු ප්‍රහාරයේ පිළිබඳව සත්‍ය ගවේෂණය කරගත යුතුමයි. එතකොට මේ පාස්කු ප්‍රහාරයේ සම්බන්ධව මෙතෙක් යම් තාක් දුරකට යුක්තිය ඉෂ්ට කරලා තියෙන අධිකරණය තමයි අධිකරණ නඩු තීන්දුව ගණනාවක් දීලා තියෙනවා. මේ වෙන විට අධිකරණයේ තිබෙනවා පාස්කු ප්‍රහාරයට සම්බන්ධ චූදිතයෝ 79 දෙනෙකුට විරුද්ධව අධිචෝදනා පත්‍ර 42ක් ගොනු කරලා තියෙන්නේ. ඉතින් ඒ කටයුතු අධිකරණය විසින් අවංකව ස්වාධීනව අපක්ෂපාතීව ඉටු කරගෙන යනවා. මෙතෙක් ඉටු කරලා තිබෙනවා. ශානක්‍යන් මන්ත්‍රීතුමාට අගතියක් වුණත් සාධාරණ ඉෂ්ට කරගන්න යන්න තියෙන අධික ඒ අධිකරණයම තමයි. ඒ නිසා මේ වගේ අධිකරණයට හැල්ලුවට ලක් කරලා විනිශ්චයකාරවරුන්ට අපහාස කරලා මොන පරමාර්ථයක් ඉෂ්ට කරගන්න යනවද කියන එක අපිට ගැටලුවක් තියෙනවා. අනිත් එක එතුමා ඉදිරිපත් කරා ඔය කියන කවුද මේ තැනැත්තා ඔය ප්‍රකාශය චැනල් සී මෞලාන කියන තැනැත්තා චැනල් 4 එකට දුන්නේ නැති ප්‍රකාශය එතුමා ළඟ තියෙනවා. එතුමා ඒක පාර්ලිමේන්තුවේ ඊයේ වාදනය කරලා පෙන්නුවා. එතකොට ඒක චැනල් 4 එකෙත් නැහැ. එතන මෞලානා විශේෂ ප්‍රකාශයක් ශානක්‍යන් මන්ත්‍රීතුමාට දීලා තියෙනවා. ඔහු හොයාගෙන තියෙනවා. එහෙමනම් ඒ සම්බන්ධව මම දැක්කා ඇහුණ විදියට මේ වර්තමාන නීතිපතිවරයාත් මේකට පටලවන්න ක්‍රමයක් උත්සාහයක් අරගෙන තිබෙනවා. ඒක ඉතාමත්ම නිନ୍ଦිත අසාධාරණ ක්‍රියාදාමයක්. එහෙමනම් මේ කටයුත්ත සාර්ථකව ඉටු කරන්න සත්‍ය ගවේෂණය කරන්න පාස්කු වින්දිතයන්ට යුක්තිය ඉෂ්ට කරන්න ඒ ශානක්‍ය මන්ත්‍රීතුමා ළඟ තියෙන සාක්ෂි ඉදිරිපත් කරන්න ඕන. ඒක චැනල් 4 නාලිකාවේ කියනකම් ඉන්න ඕනේ නැහැ. ඔහුට යුතුකමක් තියෙනවා පුරවැසියෙක් විදියට විශේෂයෙන් මන්ත්‍රීවරයෙක් විදියට ඒ සාක්ෂි ගිහිල්ලා CID එකට ඉදිරිපත් කරන්න. ඒක නිසා තමයි ගරු කතානායකතුමනි අපි කිව්වේ හිටපු නීතිපතිතුමා දප්පුලද ලිවෙරා මැතිතුමාත් මාධ්‍යයට ප්‍රකාශ කරා විශ්‍රාම ගන්න දවසේදී මේකේ කුමන්ත්‍රණයක් තියෙන මහා මුලකාරයෙක් ඉන්නවා කියලා. එහෙම ප්‍රකාශයක් එහෙම දෙයක් තියෙනවා නම් කියප එක හොඳයි. ඒක නිසා තමයි අපි කිව්වේ එතුමාගේ ප්‍රකාශය සටහන් කරගෙන ඒ ඔස්සේ ගිහිල්ලා ওই කුමන්ත්‍රණකාරයෝ සහ මහා මුලකාරයෝ හොයාගමු කියලා. මේ පාස්කු ප්‍රහාරය ගරු කතානායකතුමනි, ඇත්තට වශයෙන් පාස්කු ප්‍රහාරය මුළු රටම විඳිතියෝ තමයි. ඒකෙන් වෙච්ච හානිය මෙතකයි කියන්න බෑ. හැබැයි මේ පාස්කු ප්‍රහාරය වෙන්නට කලින් ඔබතුමා දන්නවා මාස 29කට කලින් මම මේ පාර්ලිමේන්තුවේ ඉඳගෙන කිව්වා මෙන්න මේ වගේ කටයුත්තක් කරනවා. මාස 29ක් ගියා, එදා ඉඳලා මම තමයි පාස්කු ප්‍රහාරය විඳිතය බවට පත් වෙලා තිබුණේ මාස 29. එතකොට මට නොයෙකුත් අවලාද කරා, චෝදනා කරා, ත්‍රස්තවාදී කියලා දෙස් තිව්වා. මට මතකයි ගරු රවුෆ් හකීම් ඇතිතුමා පමණයි ඒ වෙලාවේ සාධාරණ මතයක් ආණ්ඩුවේ ඇමතිවරයෙක් විදියට ඉඳගෙන සාධාරණ මතයක් මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා කිව්වා. අනිත් අය මට චෝදනා කරනකොට, අවලාද කරනකොට එතුමා කිව්වා මේක සැහැල්ලුවට ගන්නට එපා, මේක යම් බරපතල කාරණයක් තියෙනවා, ඒ නිසා මේ පිළිබඳව සොයලා බලලා පියවර ගන්න ඕනේ කියලා. හැබැයි කවුරුත් ගත්තේ නැහැ. කොරහි කිඹුලු දකින අධිකරණ ඇමතිවරයා විදියට මාව නම් කරලා මාව ත්‍රස්තවාදියෙක් කියලා, ලේ දකින්න ආස ඇමති කෙනෙක් කියලා, මේ රට ගිනි තියන්න හදන ඇමති කෙනෙක් කියලා ඔක්කොම චෝදනා කරා. ඉතින් ගරු කතානායකතුමනි, මම ඔබතුමාට අවධාරණය කරන්නේ මේ සිද්ධ වුණ දේ වුණා තමයි. හැබැයි ඒ වගේ කාරණයකදී උනාට පස්සේ පරීක්ෂණ පවත්වනවා, කොමිෂන් දානවා, නඩු පවරනවා, ඒක නෙවෙයි වැදගත්කම. ඒක නෙවෙයි අවශ්‍යතාවය. අවශ්‍යතාවය තිබුණේ මේක වළක්වා ගැනීමට. මේ වළක්වා ගැනීම සඳහා අදාළ උදවිය නිසි පියවර නොගත්ත බවට දැන් අධිකරණය පවා තීන්දුව දීලා තියෙනවා. ඉතින් මේ සම්බන්ධව ගරු කතානායකතුමනි, මම කියන්නේ දැන් ගරු ජනාධිපතිතුමා පත් වුණ මුල් අවස්ථාවේම කිව්වා මේ පාස්කු ප්‍රහාරය පිළිබඳව සත්‍ය ගවේෂණය කරන්න මම කැමැති ජාත්‍යන්තර පරීක්ෂණයක් වුණත් පවත්වන්න කියලා. හැබැයි ඒකට නිසි ප්‍රතිචාරයක් ලැබුණේ නැහැ කිසි පාර්ශ්වයකින්. ඒ නිසා මම ප්‍රකාශ කරන්න ගරු කතානායකතුමනි, මේක ආණ්ඩු පක්ෂයේ විපක්ෂයේ ප්‍රශ්නයක් නෙමෙයි, මේක සමස්ත රටේ ප්‍රශ්නයක්. ජීවිත 269ක් එදා වළක්ව ගන්න පුළුවන්කම තියෙද්දිත් ඒකට වළක්ව ගත්තේ නැති නිසා තමයි මේ ජීවිත අපිට අහිමි වුණේ. ඉතින් ඒක නිසා මේ පාර්ලිමේන්තුව මේක දෙපැත්තට බෙදලා ගහගෙන පාස්කු විඳිතයන්ට සාධාරණීකරණ කරන්න බෑ. මේ පාර්ලිමේන්තුව කවුරුත් එකමුතු වෙලා තීරණයක් ගන්න ඕන. කොහොමද මේ පිළිබඳව පරීක්ෂණ පවත්වන්නේ, කවුද පරීක්ෂණ පවත්වන්නේ, කොහොමද මේ කටයුත්ත කරන්නේ කියලා මම ඒ ඉල්ලීම ඔබතුමාගෙනුත් ඒ පාර්ලිමේන්තුවේ සියලුම ගරු මැති ඇමතිවරුන්ගෙනුත් ඉල්ලා සිටිනවා.
විපක්ෂ නායකතුමනි ඉන්නේ.
ගරු කනායකතුමනි, අධිකරණ ඇමතිතුමත් මේ සභාවේ සිටින මොහොතක මම එතුමාගේ අවධානය යොමු කරන්නට කැමැති. ගරු අධිකරණ ඇමතිතුමනි, විශේෂයෙන්ම මේ වන විට යම් උත්සාහයක් තිබෙනවා කොළඹ ප්‍රදේශයේ විනිශ්චකාරය උසාවිවල විනාශ විනිශ්චකාරයවරුන් කිහිප දෙනෙක් ඉතාමත්ම අපක්ෂපාතීව විනිවිද භාවයෙන් යුක්තව තොරතුරු කරුණු කාරණා හොයලා බලලා ඒ අවංක අධිකරණ තීන්දු ලබා දෙන විනිශ්චකාරයවරුන් ගණනාවක් මාරු කර යැවීමේ උත්සාහයක් තිබෙනවා. මං හිතන ඔබතුමා මේ කාරණාව පිළිබඳව සත්භාවයෙන් හොයලා බලලා ඒ වගේ වැරදි කටයුත්තක් සිදු නොවන්නට කටයුතු කරයි කියලා මම විශ්වාස කරනවා. හැබැයි මේ ඒ අවධානම මම මේ අවස්ථාවේ ප්‍රසිද්ධිය ප්‍රකාශ කරනවා. විශේෂයෙන්ම තමන්ට කැමති තීන්දුව తీරන ලබා දීමේ තත්ත්වයක් නිර්මාණය කරන්නට මේ මාරු කිරීම තුළ ඒ සැඟවිච්ච අරමුණක් තිබෙනවා. ඒ පිළිබඳව ඔබතුමා හොයලා බලලා කටයුතු කරන්නයි කියලා මම ඉල්ලීමක් කරනවා. දෙවෙනි කාරණාව මම ඔබතුමාගේ අවධානය යොමු කරන්නට කැමති, විශේෂයෙන්ම රජයේ උත්සාහයක් තිබෙනවා විද්‍යුත් මාධ්‍ය, මුද්‍රිත මාධ්‍ය, ඒ වගේම විශේෂයෙන්ම වර්තමානයේ සමාජ මාධ්‍ය යම් පාලනයකට ලක් කිරීමේ උත්සාහයක් පිළිබඳව අපිට දැනගන්නට ලැබිලා තිබෙනවා. ඒ පිළිබඳව අපි බොහොම පැහැදිලිව කියන්නට කැමති. මේ මාධ්‍ය ක්ෂේත්‍රයේ අපි හැම වෙලාවම කියන්නේ ස්වයං නියාමනයකට යා යුතුයි කියලා. ඒ ස්වයං නියාමනය සෙල්ෆ් රෙගුලේෂන් පැත්ත තමයි අපි ඉදිරියට දමන්නේ. එහෙම නැතුව අපි මාධ්‍ය නියාමනය කිරීමේ නමින් ඒවා පාලනය කරන්නට ගියොත් මං හිතන්නේ අපි ආරම්භ කරන්නේ ඇත්ත වශයෙන්ම සම්පූර්ණයෙන්ම මාධ්‍ය පාලනය කිරීමේ ඒකාධිපති තත්ත්වය. ඒ තත්ත්වයට යන්නට එපයි කියන එක මම මේ අවස්ථාවේ යෝජනා කරමින්, මම ඔබතුමා පාස්කු ප්‍රහාරය පිළිබඳව කරපු කරුණුවලට ප්‍රතිචාර දක්වන්න කැමති. ඔව්, අපිට අවශ්‍යයි මේක නිරාකරණය කරන්න, ඇත්ත දැනගන්න, සත්‍යය දැනගන්න. මේ පාස්කු ප්‍රහාරය පිටුපස හිටපු මහමුලකරුවන් හඳුනාගන්න, මේ පාස්කු ප්‍රහාරයට මුල් වුණු කරුණු කාරණා, ඒ සිදුවුණු කුමන්ත්‍රණ, ඒ ම්ලේච්ඡ සිද්ධිය ක්‍රියාත්මක කරපු පාපතරයන් සියලු දිනාම ඇත්ත වශයෙන්ම අපි අධිකරණයේ හමුවට ගෙන ඇවිල්ලා තිබෙනවා. මෙන්න මේ යනාදී වශයෙන් මේ ප්‍රශ්න පිළිබඳව අපිට සත්‍ය අවශ්‍යයි. දැන් ඔබතුමා දැන් කියනවා දෙපැත්තට බෙදිලා අපි ගහගන්න අවශ්‍ය නැහැ කියලා. මම පිළිගන්නවා. හැබැයි මේ පාස්කු ප්‍රහාරය පිළිබඳව දෙපැත්තට, තුන් පැත්තට, හතර පැත්තට බෙදුණානේ 2019 ජනාධිපතිවරණය. ඒ වගේම 2020 මහමැතිවරණය. 2019 ජනාධිපතිවරණේ, 2020 මහමැතිවරණේ පොදුජන පෙරමුණ SLPP ගරු කතානායකතුමත් නියෝජනය කරන පක්ෂය, මේ සියලු දෙනා නියෝජනය කරන පක්ෂය, මොකටද ඔබතුමන්ලා වරමක් ඉල්ලුවේ? ඔබතුමන්ලා වරමක් ඉල්ලුවා යහපාලන රජයේ කාලයේ සිදුවුණු මේ මහා ඛේදවාචකය මුල ඉඳලා අගට හොයනවායි කිව්වා, අග ඉඳලා මුලට හොයනවායි කිව්වා. ඒකට වරමක් ලැබුණා. දැන් වරම ලැබිලා අවුරුදු කීයක්ද? එතකොට මේ වරම ලැබුණු දවසේ ඉඳලා අවංකව හිතලා බලන්න, මේ මහා විපතට මුහුණ දුන්නු අයගේ විශ්වාසය දිනා ගැනීම සඳහා වරම ලැබපු ගෝඨාභය රාජපක්ෂ රජෙකට කටයුතු කරාද? මේ අතිඋතුම් කාඩිනල්තුමා ඇයි මෙච්චර මේ කාරණාව පිළිබඳව කරුණු කාරණා ඉදිරිපත් කරන්නේ? යම් කතෝලික ප්‍රජාවගේ සහ විපතටපත් වුණු ප්‍රජාවගේ ගරු කාඩිනල්තුමාගේ ඒ පියතුමන්ලගේ ඒ කතෝලික ප්‍රජාවගේම විශ්වාසයේ දිනා ගැනීමේ පියවර තැබුවා නම් අද මේක මාතෘකාවක් නෙවෙයි. අද අපි මේක ගැන කතා කරන්නේ නැහැ. ඉතින් මම නම් කියන්නේ අපේ රටේ සිදුවුණු ම්ලේච්ඡ ත්‍රස්තවාදී ප්‍රහාරයක් පිළිබඳ අපිට විදේශිකයන්ගෙන් උපදෙස් ඕනද කටයුතු කරන්න? එහෙම අවශ්‍ය නැහැ. අපි කරන්න ඕනේදී අපිට අවශ්‍ය නැහැ ජාත්‍යන්තර සංවිධාන, ඔය ජාත්‍යන්තර විවිධ නාලිකා. ඒගොල්ලෝ කියන්න ඕනේද මෙතන වරදක් ගැන? ඇයි එහෙම තියන්න අපි ඉඩ තියන්නේ? ඒකට ඉඩ තියන්න හේතුව තමයි මේක අවංකව හිතලා බලන්න. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 2019, 2020 ජනාධිපතිවරණෙත් මහමැතිවරණෙත් මහජනතාවට ලබා දුන්නු ඒ පොරොන්දු ඉෂ්ට කරලා නැහැ. ඒ වරම ක්‍රියාත්මක කරලා නැහැ. ඒ නිසා ඔබතුමා දැන් කියනවා දෙපැත්තට, තුන් පැත්තට බෙදෙන්නේ නැහැ. බෙදෙන්න අවශ්‍ය නැහැ. මේකේ බෙදීමක් තියෙන්නේ සත්‍ය කුමක්ද කියලා හොයන කණ්ඩායමත්, සත්‍ය සංගවන්නට කටයුතු කරන කණ්ඩායමත්. ඕකයි බෙදෙන්න. ඒ නිසාම බොහොම ගෞරවයෙන් ඉල්ලීමක් කරනවා මේක පිළිබඳව. දැන් මම කවදාවත්, අපි කවදාවත් අපි කියන්නේ මේ ජාත්‍යන්තර පරීක්ෂණ වෙයි කියලා. ඉතින් මේ රටේ හරියට පරීක්ෂණය කරන්නේ නැත්නම් යන්න වෙනවා ජාත්‍යන්තර පරීක්ෂණයකට. ගෙන්නවන්න ඔය FBI එක, ස්කොට්ලන්ඩ් යාඩ් එක, ඔය කණ්ඩායම් ටික ගෙන්නලා දේශීය කණ්ඩායමුත් එකට එකතු කරලා මේක ඇත්ත හොයලා බලන්න. කිසිම සැකයක් මේ රටේ පුරවැසියන්ගේ, විශේෂයෙන්ම කතෝලික ප්‍රජාවගේ සැකයක් ඇති නොවන ආකාරයේ විනිවිද භාවයෙන් යුක්ත වූ අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන්න. ඒ නිසා මේ පාසුකු ප්‍රහාරය පාවිච්චි කරලා ජනාධිපතිකම් අරගෙන ආණ්ඩු පිහිටවලා ඇමති මණ්ඩලවලට ගිහිල්ලා දැන් කියලා හරියන්නේ නැහැනේ දෙපැත්තට, තුන් පැත්තට බෙදෙන්න එපයි කියලා. එදා බෙදුණනේ. ඒ නිසා අද අපිට අවශ්‍ය වෙන මොනක්වත් නෙමෙයි. අපිට අවශ්‍ය සත්‍ය, අපිට අවශ්‍ය ඇත්ත. අපිට කිසිම උමනාවක් නැහැ මඩ දේශපාලනයක් ක්‍රියාත්මක කරන්න. හැබැයි ඔබතුමන්ලා සත්‍යය සොයා යන ගවේෂණයක්, පරීක්ෂණයක් කරා යන ගමන
නතර කරන හැම මොහොතකද ඒකට බාධා දමන හැම මොහොතක පාස්කු ප්‍රහාරය ඇත්ත වශයෙන්ම හරියට ඉන්වෙස්ටිගේට් කරගෙන ආපු ශානීය බේසේ කරවල්ලලා හිරගත කරපු තත්ත්වයක් තුල අන්න බය නැතුව බාර දෙන්නකො ශානීය බේසේ කරට මේ දන්වැල් දාන්න නැතුව බෙල්ලට තොණ්ඩු දාන්න නැතුව මේක හොයන්නේ කියලා එහෙම කරනවද මම මේ අවස්ථාවේ ගරු ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමක් කරනවා එතුමත් විශ්වාස කරපු අවංක නිලධාරියෙක් බාර දෙන්න මේක හොයලා බලන්න ඇයි ඒක කරන්නේ නැත්තේ මේ සභාවට ඇවිල්ලා මේ රටට පේන්න එක එක ප්‍රකාශ කරන්නයි හැබැයි කතාව එකක් ක්‍රියාව එකක් ඒ නිසා කාරුණිකව මම ගෞරවයෙන් ඉල්ලීමක් කරනවා මම විශ්වාස කරනවා ඔබතුමා අවංකයි කියලා ඒ අවංක භාවය තුළ මම ඉල්ලීමක් කරනවා ඔය ඉදිරිපත් කරපු කරුණු කාරණා තුන පාසුකු ප්‍රහාරය ගැනත් මාධ්‍ය පාලනය ගැනත් ඒ වගේම අධිකරණයේ නිවැරදි තැන ඉඳලා තීන්දුව තීරණ ලබා දෙන විනිසුරුවන්ට එල්ල වෙන ඒ ප්‍රහාර පිළිබඳවත් ඔබතුමා සලකා බලන්න ඒ වගේම ඔබතුමා පොඩ්ඩක් හිතලා බලන්න මෑත කාලයේ කවදාද ශ්‍රේෂ්ඨාධිකරණයේ ගරු විනිසුරුවරේ එළියට ඇවිල්ලා කතා කරේ අධිකරණයට එල්ල වෙන බලපෑම ගැන කවදාද කරේ දැන් නවාස් විනිසුරුතුමා ඒක කරලා තියෙනවනේ ඒක අධිකරණ පද්ධතියට හොඳද ඒක ප්‍රජාතන්ත්‍රවාදයට හොඳද
ඔබතුමාගේ
අදහස් අපේ රටට හොඳද ඔබතුමා තීන්දුව කරා ස්තුතියි
සර් ඔව්
ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපති වුණයින් පස්සේ මේ පාස්කු ප්‍රහාරය පරීක්ෂා කරපු නිලධාරීන් සියල්ලම මාරු කෙරුවා ඒකේ ඒ වගේම බබ කියන්න ඕන ජනාධිපති කමිෂන් එකේ හෙලිදරව් උඩා මේක ලෝකේ කොහෙවත් වෙලා නැහැ බුද්ධියාසේ නිලධාරී පොලිසියකට ගිහිල්ලා අර ජමීල් කියන බෝම්බකරුවා පොලිසියෙන් අල්ලලා తీර වෙලාවේ බුද්ධියාසේ නිලධාරී ගිහිල්ලා කිව්වා මෙයා අපේ මිනිහෙක් මෙයා අපිට දෙන්න කියලා මේක ජනාධිපති කමිෂන් වාර්තාවේ තියෙනවා ඉතින් මේ සියල්ලම තමයි මේ ඊයේ පෙරේදා නිකුත් වෙච්ච වීඩියෝ ජනාධිපති කමිෂන් එකේ කියන කරුණු සනාථ කරන සභාර කරුණු ඒකයි බබ කියන්නේ ඔබ අධිකරණ මැතිතුමා හොල බලන්න
අධිකරණ මැතිතුමා
නායකතුමනි
ඔව්
මුලින්ම මම කියන්න ඕන මේ පාස්කු ප්‍රහාරය පිළිබඳව ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ මම දවස් දෙකක් පුරාවට සාක්ෂි දුන්නා මෙම ක්‍රියාදාමයට සම්බන්ධ වෙච්ච අය සොයා ගැනීම සඳහා සත්‍ය සොයා ගැනීම සඳහා පුරවැසියෙක් විදියට දෙන්න පුළුවන් උපරිම දායකත්වය මම ලබා දීලා තියෙනවා දෙවනි කාරණේ ගරු විපක්ෂ නායකතුමා සඳහන් කරා විනිසුරුවරුන්ගේ මාරු කිරීම ගරු කතානායකතුමනි විනිසුරුවරුන්ගේ මාරු වීම විනය කටයුතු උසස් වීම පිළිබඳව සියලු බලතල තියෙන්නේ අධිකරණ සේවා කොමිෂන් සභාවට එය ගරු අගවිනිසුරුතුමාගේ සභාපතිත්වයෙන් යුතු තවත් ජ්‍යෙෂ්ඨ විනිසුරුවරුන් දෙදෙනෙකුගේ සමාජිකයන්ගෙන් සංයුක්තිය වෙච්ච කොමිසමක් විදිහට ක්‍රියාත්මක වෙන්නේ ඒක ස්වාධීන ආයතනයක් ඒකට අපි කවදාවත් බලපෑම් කරලා නැහැ කිසිම අවස්ථාවක අපි ඉල්ලීම් කරලා නැහැ මාරුවීන් දෙන්න උසස් වීන් දෙන්න කියලා ඒක සාමාන්‍ය ක්‍රමයකට හැම ආණ්ඩුවක් කාලෙම ස්වාධීනව ක්‍රියාත්මක වෙච්ච කොමිසමක් අදටත් ඒ ආකාරයට ක්‍රියාත්මක වෙනවා එතකොට මුල් අවස්ථා අධිකරණවල මහා අධිකරණවල දිසා අධිකරණවල මහේස්ත්‍රාත් අධිකරණවල විනිසුරුවරයෙකු එක ස්ථානයක සාමාන්‍යයෙන් ගත කළ යුතු කාලය වසර 3යි ඒ වසර 3 ගියාට පස්සේ උන්ට මාරුවීන් ලබා දෙනවා සුවිශේෂ හේතු හෝ අවශ්‍යතාවයන් මත සමහරලාට අවුරුදු 3ට අඩු කාලයක් සීමාවකදීත් මාරු කිරීම සිදු කරනවා. ඒක නිසා ඒක දේශපාලනයට සම්බන්ධ කරන්න එපයි කියලා එහෙම කිරීම මගින් අධිකරණයේ අවතක්සේරු කරන්න එපයි කියලා මම ධම්මත්ම ගෞරවයෙන් සියලු දෙනාගෙම ඉල්ලා සිටිනවා. ඒ වගේම අර කතානායකතුමනි ඔබතුමාගෙන් තව විනාඩි 2ක 3ක කාලයක් අවසරයි ඉල්ලා සිටිනවා. අද මේ ගරු සභාවේදී මතු කරා මේ මූල්‍ය සමාගම් කඩා වැටිලා තියෙනවා ඒ වායේ තැම්පත්කරුවන්ට සාධාරණ ඉස්තුනේ නැහැ කියලා. ගරු කතානායකතුමනි මේක සත්‍යක් පහුගිය අවුරුදු 20ක විතර කාලේ ගත්තම මේ රටේ මූල්‍ය ආයතන විශාල සංඛ්‍යාවක් කඩා වැටුණා. ඒ කඩා වැටෙන්නත් සමහර අවස්ථාවලදී මේ අසාධාරණ ලක්වීමට මහා බැංකුවේ ක්‍රියාදාමයක් බලපෑවා. මොකද මහා බැංකුව වාර්ෂිකව සහ අර්ධවාර්ෂිකව දැන්වීම් පළ කරනවා මෙන්න මේ සමාගම් අපේ මහා බැංකුවේ ලියාපදිංචි කියලා විශ්වාසයක් දෙනවා මිනිසුන්ට මේවා මුදල් තැන්පත් කරන්න සුදුසුයි කියලා. එතකොට එහෙම ආයතනවල ගිහිල්ලා මුදල් තැන්පත් කරලා ඒ ආයතනය කඩා වැටුනම තැන්පත්කරුවන්ට මුදල් ලැබෙන්නේ නැහැ.
එතකොට සමහර මූල්‍ය ආයතන හිතාමතාම මූල්‍ය වංචා කිරීම නිසා මේක වෙලා තියෙනවා. සමහර අයගේ පරිපාලන අදක්ෂතාවයේ අකාර්යක්ෂමතාවයේ තිසත් මේක සිද්ධ වෙලා තියෙනවා. මේකට විසඳුමක් දෙන්න මමත් උත්සාහ කරා, මහ බැංකුවේ අධිපතිතුමා එක්කත් සාකච්ඡා කරලා උත්සාහයක් කරා. නමුත් මේ තැන්ට තියෙන නීති ක්‍රම වේදය තුළ මම විශ්වාස කරනවා මේ සාධාරණ ඉෂ්ට කරන්න අමාරුයි කියලා. හේතුව ඒ වගේ ආයතන සම්බන්ධව මහ බැංකුව ගිහිල්ලා වාණිජ මහා අධිකරණේ නඩු පවරනවා, ඒගොල්ලන්ගේ වත්කම් සොයා ගන්න සිද්ධ වෙනවා, ඒවා මුදල් බවට පත් කරන්න වෙනවා. ඊට පස්සේ මේවා ගෙවන මේ ක්‍රියාදාමය හරි දීර්ඝයි. මම යෝජනා කරනවා මේ පාර්ලිමේන්තුවට තමයි වගකීම තිබෙන්නේ මේක මේකට සාධාරණයක් ඉෂ්ට කරන්න නිවැරදි ක්‍රමයක් සකස් කළ යුත්තේ නීතිය මගින් පාර්ලිමේන්තුව තුළ. මොකද දැන් තියෙන නීති රාමුව තුළ වසර 10-15 නදීකරණ කටයුතු වලට ගියාට පස්සේ තැම්පත් කරුවන්ට සාධාරණයක් ඉෂ්ට කරන්න බෑ. ඒ නිසා මේවා අධිකරණයට නොගිහින්ම යා යුතු අවස්ථාවල යා යුතුයි. අධිකරණයට නොගිහිල්ලා මේ වත්කම් මහ බැංකුව අත්පත් කරගෙන ඒවා වෙන්දේසිය දාලා ඒ තැන්පත්කරුවන්ට මුදල් දීමේ ක්‍රමවේදයක් හදන්න ඕන. මම හිතන්නේ ඒක අපි පාර්ලිමේන්තුවේ කවුරු සාකච්ඡා කරලා කළ යුතු කාරණයක් කියන එක මම මතක් කරනවා.
හරි, බොහොම ස්තුතියි. ඕ ජය මහමන්ත්‍රීතුමා.
මට අවස්ථාවක් දෙන්න, මම මේ විවාදයකට යනවා නෙමෙයි, මේ කාරණාව නැත්නම් වැරදි මතයක් රටට යනවා. මේ පාස්කු ප්‍රහාරය පිළිබඳව රජයට හා ආණ්ඩුවට චෝදනාවක් එල්ල කරන්න වක්‍රාකාරයෙන් කටයුතු කරනවා. අපි දන්නවා අද රටේ පෞගිය කාලේ විධායක ගැන අවිශ්වාසයක් ඇති කරලා විධායක එලවන්නත් වර්තමාන විධායකට පහර දෙන්නත් කටයුතු කරමින් පවතිනවා. ඒ වගේම විවස්ථාදායකටත් ඒ මට්ටම ඇති වෙලා 225 එපයි කියන තත්ත්වයට යනවා. අද අධිකරණය ගැන විශ්වාසයක් නැති කරන්න මතවාද හදන්න සමහර උත්සාහ කරනවා. මම හිතන්නේ ඒක ඉතාමත්ම භයානක තත්ත්වයක්. මේක කවුද මේකේ පසුබිමේ ඉන්නේ කියන කාරණාව අපි හොයලා බලන්න ඕනේ. දෙවෙනි කාරණාව පාස්කු ප්‍රහාරය සම්බන්ධව මම හිතන්නේ කිසිම දේශපාලන පක්ෂයක් හෝ පුද්ගලයේ ඒක අනුමත කරන දෙයක් කියලා. ඒ නිසා මම අද සමහර උත්සාහ කරනවා වර්තමාන ජනාධිපතිතුමාට මේ චෝදනාව එල්ල කරලා මේ ආණ්ඩුව පාස්කු ප්‍රහාරය සම්බන්ධයටම වහන්න උත්සාහ කරනවා කියලා. මම හැමදාම හිටිය ස්ථාවරයක මම මේ කමිටුවෙත් හිටියා. එදා පැහැදිලිව රටේ දැනුවත් වීමක් වුණා වර්තමාන ජනාධිපතිතුමා ආරක්ෂක කමිටුවටත් කැඳවල තිබුණ නැහැ කියලා. එදා විපක්ෂයේ නායකතුමා එදා ආණ්ඩුවේ ඇමතිවරේ එතුමා තමයි එවකට ජනාධිපතිවරයාත් එක්ක ළඟින්ම කටයුතු කරේ ඒ කාලේ. එහෙමනම් මේ සිද්ධිය උණයින් පස්සේ පාර්ලිමේන්තු කමිටුපත් කර මම දන්නා තරමින් ගරු කතානායකතුමනි මම නිවැරදි කරන්න මම වැරදිද FBI එක ඇවිල්ලා පරීක්ෂණයක් කරා. ඒ වාර්තාව දීලා තිබුණා. ඊට පස්සේ අපේ රජය බලයටපත් උණයින් පස්සේ නැවත කාර්යුණාංශයේ ගිල්ලීම පරිදි මේ සම්බන්ධව තානාපතිතුමා හරහා ඉල්ලීමක් කරා මේ වාර්තාව ලබා දෙන්න කියලා. වාර්තාව ලබා දීලා තියෙනවා. මං හිතන්නේ ඒක තියෙනවා නම් ඒක සභාගත කිරීම හෝ ජනතාව දැනුවත් කිරීමටත් කටයුතු කරන්න අපි එළුවයින් පස්සේ ඒ පිළිබඳව වෙනම වාර්තාවක් එවලා තියෙනවා. ඉතින් ජාත්‍යන්තර පරීක්ෂණයක් FBI එක කරලා තියෙනවා නම් ඊටත් වඩා එහා ගිය ජාත්‍යන්තර පරීක්ෂණයක් කරන්න කාරාද කළ යුත්තේ කියන කාරණාව අපි කතා කළ යුතු දෙයක්. හැබැයි මමත් විශ්වාස කරනවා මේ සම්බන්ධ කාටෝ සැකයක් තියෙනවා නම් සැකේ නැති කරන්න කටයුතු කරන්න අවශ්‍ය කරන පසුබිම නිර්මාණය කරන්න උවමනයි. එහෙමනම් ඒ සඳහා විය යුත්තේ මොකද්ද? මේක කියනවා මිසක් කවුරුවක්වත් කියන හරි ජාත්‍යන්තර පරීක්ෂණයක් කරන FBI එක දැන් කරලා තියෙනවනේ ඊට එහා ගිහිල්ලා මොකාලවද මේක කරගන්න ඕනේ? එහෙමනම් ඒ සම්බන්ධව කටයුතු කර නැතුව මේ බුද්ධිංශය ආරක්ෂක අංශ වලට පහර දීලා මේ රට විධායකයත් ඉවර කරලා විවස්ථාදායකයත් ඉවර කරලා අධිකරණයත් විනාශ කරලා ත්‍රිවිධ හමුදාව හා පොලිසියත් නැති කරලා මොකද්ද මේ රටට වෙන්නේ යන්නේ කියන දේ කල්පනා කරන්න ඕනේ වෙලාවක්.
හරි, බොහොම ඉස්සෙල්ලා. හරි, බෙක්කිරියල් මන්තුමා මේකට විවාදයකට යන්න ඕනේ නැහැ දැන්. අර අර මන්ත්‍රීතුමා නැගිටලා දැන් පැය භාගයකට වැඩි. හරි හරි හරි, අපි සභාව එකඟයිනේ, එකඟයි. ඔව්. මට මං කිව්ව ඕක දැන් ඔය විවාද නෙමෙයිනේ දැන් තියෙන්නේ. ඔව්, කිරියල් මන්තුමා ඔබතුමා ඔබතුමත් බබා ඉන්න
පාස්කු ප්‍රහාරය ගැන අපිට දින තුනක විවාදයක් ඕන.
හරි, ඉතින් හරි ඒ
විශේෂයෙන් ඔබතුමා අපේ පාර්ලිමේන්තුවේ ඔබතුමා අපේ ආරක්ෂකයා. විශේෂයෙන් මේ ට්‍රිපොලි කණ්ඩායම ගැන සඳහන් වුණා මේ චැනල් 4 නාලිකාව ඔස්සේ. ඒතොර මේ ට්‍රිපොලි කණ්ඩායම තමයි ලසන්ත වික්‍රමතුංග ඝාතනය කළා තියෙනවා වගේම ජනාධිපතිවරයා වර්තමාන ජනාධිපතිවරයා 2020 මේ ත්‍රිපොලි කණ්ඩායම ගැන කිව්වා. ඒතකොට මේ ත්‍රිපොලි කණ්ඩායම හිටපෙන්නේ තමයි යසාඩ් මෞලානා. ඒතකොට ත්‍රිපොලි කණ්ඩායමට නායකත්වය දෙන්නේ මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරයෙක් කියන කාරණේ ගරු කතානායකතුමනි ඉතාම බරපතල කාරණයක්. මොකද තමයි ත්‍රිපොලි කණ්ඩායමට නායකත්වය දෙන්නේ. ඒ කණ්ඩායම තවදුරටත් දැනටත් ක්‍රියාත්මක වෙනවා කියන කාරණේත් කියනවා. එතකොට දැන් මේ කාරණේදී සැලේට බරපතල චෝදනාවක් කරන බුද්ධිඅන්ත ප්‍රධානියා. එතකොට ඊයේ තානාපති කාර්යාලය ඉස්සරහා බ්‍රිතාන්‍ය තානාපති කාර්යාලය ඉස්සරහා උද්ඝෝෂණයක් කරා. මේ උද්ඝෝෂණේ සූදානම් කරලා තියෙන්නේ මේ බුද්ධිඅන්ත නිලධාරීන්. එතකොට ගරු කතානායකතුමනි දැන් වෙන්න ඕනේ වහාම සැලේ මේ සේවෙන් පහ කරලා අනිවාර්ය නිවාඩු අරලා තමයි මේ පරීක්ෂණ පවත්වන්න ඕනේ. ඒක කරනවා කියලා අපිට පේන්නේ නැහැ. ඒ නිසා ඔබතුමාගේ අවධානය යොමු කරලා විශේෂයෙන් පාර්ලිමේන්තුවේදී අපි මේ පිළියම් ගැන කතා කරා. අපි ගැනත් වෛරය ද්වේෂය ක්‍රෝධය ඇති වෙන්න පුළුවන්. එතකොට සන්නද්ධ අංශයක් මෙහෙවන කෙනෙක් මේ පාර්ලිමේන්තුවේ ඇතුළේ ඉද්දි මේක බරපතල තත්වයක්. ඒ නිසා මේ සම්බන්ධව වහාම පරීක්ෂණ පවත්වන්නත් ඒ වගේම මේ වගේ සන්නද්ධ අංශයක් ක්‍රියාත්මක වෙනවද කියන කාරණේ හොයලා බලන්නත් කටයුතු කරන්න කියලා මම අවධානයෙන් ඔබතුමාගේ ඉල්ලා සිටිනවා.
හරි බොමිස්චන්නේ ජයසුමන වන්තුමාගේ වරපත ප්‍රශ්නේ ගන්න.
මම කෙටියෙන් ඉදිරිපත් කරනවා කතානායකතුමනි 2022 මැයි 9 නිවෙස් ගිනි තැබීමේ සිද්ධිවලට අදාළව වන්දි ගෙවීමේ ක්‍රියාවලියේදී සිදු වූ අසාධාරණයක් පිළිබඳව මා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂමට සිදු කරන ලද පැමිණිල්ලකට අනුව මා රාජ්‍ය අමාත්‍ය ධුරයේ කටයුතු කළ සමයේ ලැබුණු නිවසේ තවදුරටත් රැඳී සිටින්න ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂම 2022 ඔක්තෝබර් 7 දින මටද පිටපත් සහිතව රාජ්‍ය පරිපාලන ලේකම්ට යවූ ලිපියක් මගින්
අනේ මන්ත්‍රීතුමා මේ හිතනු වෙන නැගිටින්න
සඳහන් දීලා තියෙනවා. ඇත්තටම නිවසක් කිව්වට කතානායකතුමනේ නිවසකින් කොටසක් ඒකේ ඉදිරි කොටසේ සිටින්නේ රාජ්‍ය නිලධාරියෙක්. මානව හිමිකම් කොමිෂමට මා විසින් සිදු කරන ලද පැමිණිල්ල විභාග කටයුතු අවසන් වන තෙක් මට මේ අවස්ථාව ලබා දෙන ලෙස එහි සඳහන් වෙලා තියෙනවා. 2023 පෙබරවාරි 15 මා විසින් රාජ්‍ය පරිපාලන ලේකම්වරයාට යවූ ලිපියක් මගින්ද මානව හිමිකම් කොමිෂමේ තීන්දුව ප්‍රකාරව කටයුතු කරන බව ඔහු දැනුවත් කරලා තියෙනවා. මේ අතර රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා මානව හිමිකම් කොමිෂමේ තීරණය නොසලකා හැරිමින් මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු ඉදිරිපත් කරලා තියෙනවා. එකී නිල නිවසෙන් මා බැහැර කරන ලෙස නියෝගයක් ලබාගෙන ඇති බව 23 අගෝස්තු 29 වෙනි දින දිනමින පුවත්පතේ පළ වූ පුවතක් මගින් මම දැනගත්තා. එම දිනමින පුවතට පුළුල් මාධ්‍ය ප්‍රචාරයක් ලැබුණු අතර මා එකී නිවසේ රැඳී සිටියේ මානව හිමිකම් කොමිෂමේ තීන්දුවට අනුව බවත් රැඳී සිටි කාලයට අදාළව නිවාස කුලී රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයටම ගෙවා ඇති බවත් පෙරකී නීති කෘත්‍ය පිළිබඳව දැනුවත් නොසිටි බවත් පැහැදිලි කිරීමක් ජනමාධ්‍ය වෙත සිදු කළා. අවද 2023 අගෝස්තු 31 දින මේ පිළිබඳව මම මෝසමක මගින් ගරු අධිකරණයට කරුණු දැක්වුවා. අධිකරණ නියෝගයේ අත්හිටුවලා යලි නඩුව කැඳවන්න නියෝග කරා. මේ වරප්‍රසාද ප්‍රශ්නේ ඒ සම්බන්ධයෙන් නෙමෙයි. කෙසේ නමුත් 2023 අගෝස්තු මාස 29 දින රාත්‍රියේ ස්වර්ණවාහිනි නාලිකාවේ ලයිව් ඇට් 8 ප්‍රවෘත්ති ප්‍රකාශයේදී විකාශය වූයේ මානව හිමිකම් කොමිෂමේ තීන්දුව බලපැවතියේ 2023 පෙබරවාරි මාසයේ දක්වා පමණක් බවත් ඉන්පසු කිහිප වතාවක් මට අදාළ නිවසේ ඉවත් වන ලෙස දැනුම් දුන් බවත් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ මාධ්‍ය අධ්‍යක්ෂක නමින් හඳුන්වන ශාන්ත රණවක නම් පුද්ගලයෙකු ප්‍රකාශ කළ බවක් මේ අමූලික අසත්‍යයක් හිතාමතා ගොතන ලද බොරුවක් මානව හිමිකම් කොමිෂන් සභාවේ තීන්දුව බලපැවැත්වෙන්නේ 2023 පෙබරවාරි මාසයේ දක්වා පමණක් බව මට කිසිදු අවස්ථාවක දැනුම් දීලා නැහැ. අදාළ පැමිණිල්ල සම්බන්ධයෙන් විභාග කටයුතු සඳහා මානව හිමිකම් කොමිෂන් සභාව මගේ සාක්ෂි කැඳවීම සිදු කළේද 2023 මාර්තු මාසයේ. එම විභාග කටයුතු තවදුරටත් සිදුවන බව මානව හිමිකම් කොමිෂම 23 සැප්තැම්බර් 1 දින නිකුත් කළ ලිපියකින්ද තහවුරු කරලා තියෙනවා. තවද කිසි විටක රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ පෙබරවාරි මාසයෙන් පසු අදාළ නිවස භාර දෙන ලෙස මට වාචික හෝ ලිඛිතව කිසිදු දැනුම් දීමක් නොකරන ලදී. රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ මාධ්‍ය අධ්‍යක්ෂක නමින් හඳුන්වන ශාන්ත රණවක නම් පුද්ගලයා සිදු කර ඇත්තේ ද්වේෂ සහගත නොමගයවන සුළු අසත්‍ය ප්‍රකාශයක්. එම පුවත විකාශය වීම මගින් මා ගැන වැරදි අදහසක් ස්වර්ණවාහිනි ප්‍රේක්ෂකයන් සහ පසු එම පුවත පළ වූ සමාජ මාධ්‍ය ග්‍රාහකයන් ලක්ෂ ගණනක් තුළ ජනතුව අතර මා කෙරෙහි සමාජය තුළ වෛරයක් ගොඩනැගෙන ආකාරයට කටයුතු යෙදිනි. තවද පොදුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිළිබඳ සමාජයේ මතුව ඇති අයහපත් චිත්‍රය වැඩි දියුණුවීමටද ඔහුගේ අසත්‍ය ප්‍රකාශය හේතු වුණා. ගරු කතානායකතුමනි පසු හොයලා බැලුවම මම දැනගත්තා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ඒ ආකාරයේ මාධ්‍ය ප්‍රකාශ කෙනෙක් පත් කළත් නැහැ කියලා. ඒක නිසා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ මාධ්‍ය අධ්‍යක්ෂක නමින් හඳුන්වන ශාන්ත රණෝකගේ අසත්‍ය ප්‍රකාශ හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ලෙස මාගේ වරප්‍රසාද කඩවිය ඇති හේයින් මේ සම්බන්ධයෙන් කඩිනම් විමර්ශනයක් කරන මෙන් මම ඉතාම ගෞරවයෙන් ඔබතුමාගෙන් ඉල්ලා
සිටිනවා. ඔව් මොකද කාවින් ජයදන මන්තුමා ඉක්මන් කරන්න.
විශේෂයෙන්ම මේ බෝම්බේ පිපුරුනේ එක බෝම්බයක් පිපුරුනේ මගේ ආසනයේ සර්. දැන් විශේෂයෙන්ම ආණ්ඩුව දිගින් දිගටම කියනවා ස්කොට්ලන්ඩ් යාඩ් පරීක්ෂණයක් කරනවා කියලා සර්. එතකොට අපි දැනගන්න කැමති කවදද මේ ස්කොට්ලන්ඩ් යාඩ් පරීක්ෂණේ කරන්නේ? අපිට මේකට සාධාරණත්වය බලාපොරොත්තු වෙන ජනතාවක් හැටියට කැමති ආණ්ඩුව හරියට කියනවනම් මෙන්න මේ දිනේ වෙනකොට අපි මේක ආරම්භ කරනවා කියලා.
ඔව්. දැන් ඔබතුමාට මේ ප්‍රශ්නේද? ඔබතුමා තේ පැත්තෙක් කෙනෙක් නේ
කියන්නේ මේ විජේදාස රාජපක්ෂ මහත්මයාගේ සම්බන්ධ කරලා මේ පාර්ලිමේන්තුවෙන් විශේෂයෙන් වරප්‍රසාදයක් සම්බන්ධව අහන්න යන්නේ මේ පාසුකු පාරය සම්බන්ධවම දැන් මෙතුමා කිව්වා මේ පාසුකු පාරය සම්බන්ධව අපි දෙගොල්ලොම එකතු වෙලා මේ ප්‍රශ්නේ විසඳමු කියලා දැන් මම මේ උත්තරීතර පාර්ලිමේන්තුවේ ප්‍රශ්නයක් අහව පිට මාස ගානකට පෙර මේ අර විමර්ශන කොමිෂන් එකෙන් පාස්කු ප්‍රහාරය සම්බන්ධව වැරදිකාරෝ හැටියට එහෙම නැත්තම් නම් කරලා තියෙන නිලධාරි කවුද කියන එක මං ප්‍රශ්නයක් හැටියට ඇහුවා දැන් කාලයක් තිස්සේ. දැන් මේ ප්‍රශ්නෙට දෙපාරක්ම පිළිතුරු දුන්නේ නැහැ. පිළිතුරු දෙන්නේ නැතුව මේක දැන් කල්යරලා තියෙනවා. ඇයි එහෙමනම් මේ සහයෝගය දෙනවා කියනවා නම් මේ වගේ ප්‍රශ්න අහපුවම ඒ ප්‍රශ්න වලට ඇයි පිළිතුරු දෙන්න බැරි? දැන් දේශපාලන වශයෙන් වැරදිකාරයෝ කවුද කියන එකේ ප්‍රශ්නෙට පිළිතුරු දුන්නා. හැබැයි නිලධාරි වශයෙන් දැන් දන්නවා අපි අපිට අපිට තොරතුරු ලැබිලා තියෙන්නේ විශේෂයෙන්ම බුද්ධියංශෙත් ගත්තාම ඒ ඒ විමර්ශන කොමිෂන් එකේ තියෙනවා වැරදිකාරයෝ කවුද කියලා තියෙනවා. ඒතකොට ඒ වැරදිකාරව සම්බන්ධව ඇයි ඒ ප්‍රශ්නෙට පිළිතුරු දෙන්නේ නැත්තේ කියන එක තමයි විශේෂයෙන් අහන්න තියෙන්නේ මේ වෙලාවේ.
හරි බොහොම ස්තුතිවන්තවා. ඔව් එමෙතුමා උත්තර දෙනෝ නම් දෙන්න.
ගරු කථානායකතුමනි මගෙන් එහෙම කිසිම ප්‍රශ්නයක් මෙතුමා කවදාවත් අහලා නැහැ.
හරි.
ගරු කථානායකතුමනි මම මේ ගරු සභාවෙන් දැනගන්න කැමති රජයේ නිල නිවසක් අමාත්‍යවරයෙක් විදියට හෝ නියෝජ්‍ය අමාත්‍යවරයෙක් විදියට ලැබුණාම ඒක තනතුර ඉවර වුණාම නැවත බාර දිය යුතුයි. ඒ වගේ බාර නොදී ඒ වගේ වල අවභාවිතා කිරීම තමයි අද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඇමතිවරුන්ට තියෙන බරපතල මේ චෝදනා තියෙන්නේ. සමහර මන්ත්‍රීවරුන් නොවන අයත් ඒ ගෙවල් වල ඉන්න නොඑක් නොඑක් ප්‍රශ්න තියෙන්නේ. එතකොට රජයේ නිල නිවසක් ඇමතිකම නැති වුණයින් පස්සේ රැඳිලා ඉන්න මානව හිමිකම් ගිහිල්ලා ඒ ගෙවල් වල රැඳිලා ඉන්න එක එහෙම නැත්නම් ඒ ගෙදර රජයට නැවත බාර නොදී තියාගෙන ඉන්න එක ඒක මුළු රටේම මහජනතාවගේ වරප්‍රසාද උල්ලංඝනය කිරීමක්. මං හිතන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විදියට ලැජ්ජයි ආණ්ඩුවේ ගෙදරක් තමන්ගේ ඇමතිකම නැති වුණයින් පස්සේ ඒ ගෙදර ජීවත් වෙලා ඉන්න එක. ඒක මාධ්‍යෙන් කියලා හරි මේ සියලුම වැරදි විදියට ඉන්නේ ඒවා නිවැරදි කරන්න ඕනේ.
බොහොම ස්තුතියි. අද ප්‍රධාන වැඩ කටයුතු ආරම්භයේදී සභානායකතුමා ඔබතුමාගේ නම කියවුන්නේ නැහනේ. ඔබතුමා ඒකට වෙනම උත්තරයක් දෙන්න. එතුමා දැන් ඔයාලට පිළිතුරු දෙන්න ගියොත් අපිට අපේ වෙලාව නැති වෙනවා. ඔව්. හරි මිනිත්තුවක් දෙන්නම් කතා
කරන්න. ගරු ඇමතිතුමනි මේක උනේ මම මගේ ගේ ගිනි තිබ්බට පස්සේ වන්දි දීමේ ක්‍රියාවලිය මම මේ ගිගේ ගිනි තිබු නිසා නෙමේ අවස්ථාව ලැබුණේ වන්දි දීමේ ක්‍රියාවලියේදී මම ක්‍රොස් ඕවර් කරපු නිසා විපක්ෂයට ආපු නිසා මාව නොසලකා හැරියා. ඒ පිළිබඳ සාක්ෂි සහිතව මම පැමිණිල්ලක් ඉදිරිපත් කරා. ඒ සම්බන්ධයෙන් දීපු තීන්දුවක්. ඒක නිසා ඔබතුමා වැරදි අවබෝධයක් ඇති කරවන්න එපා ඒ සම්බන්ධයෙන්. ඒ වගේම ගරු ඇමතුමනි, ඒ නිවස මම හැමදාම ඉන්න නෙමෙයිනේ. ඒකේ ඒ තීන්දුවෙන් පැහැදිලි වෙන්නේ මට අසාධාරණයක් වුණා කියන එක නිසා තමයි එහෙම තීන්දුවක් දුන්නේ. එතකොට ඒකට අදාළ එහෙනම් කුලිය ගත්තේ ඇයි මගෙන්? ඒ නිසි සියලුම යුටිලිටි බිල්ස් ගෙවලා තමයි හිටියේ ගරු ඇමතිතුමනි. ඒක නිසා මේක අධිකරණයේ දැන් ඉදිරියට විභාග වෙන නඩුවක් නිසා මෙතනින් යාට අදහස් දක්වන්නේ නැහැ. ඔබතුමා ඒ වැරදි අවබෝධය ඇති කරවන්න එපා.
හරි 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 බොහොම ස්තුතියි. ඔව් ඇමතිතුමා මොකද කියන්නේ ඉක්මන් කළා ඔක නවත්.
නායකතුමනි මම හිතුවේ කලබල වුණාට දොස්තරලා කලබල වෙන්නේ නැහැ කියලා. බලනකොට දොස්තර ගෙන නෙමෙයි නැත්තම් තොප්පි ඔළුවේ දාගන්නේ නැහැ.
අනවශ්‍ය ප්‍රශ්නයක් හදන්න නැතුව ඔබතුමා නිසද්ද
මානව පරිණාමයේදී ගරු කථානායකතුමනි මිනිහෙක්ගේ කටට උඩින් මොලයක් පිහිටන ලෙස පරිණාමය වෙලා තියෙන්නේ මොලේ පාවිච්චි කරන්න ඕන නිසා. ඒ නිසි විදියට පරිණාමයේ නොවුණු පුද්ගලව මේ පාර්ලිමේන්තු නියෝජනය කරන එකට මට කරන්න දෙයක් නැහැ.
බොහොම ස්තුතියි. ඔව් හර්ෂා මොකද කියන්න තියෙන්නේ?
නෑ මම කියන්නේ මේකයි. මේ දැන් සමහර වෙලාවට ඇමතිලා වුණාම රාජ්‍ය ඇමතිලා වුණාම ගෙවල් ආණ්ඩුවෙන් දෙනවා. හැබැයි ඒ කට්ටියට ඒ කිට්ටුවම හොඳ ගෙවල් තියෙනවා. ඉතින් ඒ නිසා මේකම ඇමති වෙච්ච පළියට ගෙවල් දෙන්න ඕනේ නැහැ. ගෙයක් තියෙනවා නම් සදාචාර අයිතියක් නැහැ තව ගෙයක් ගන්න කිට්ටුවෙන්. මම මේ මෙතුමා ගැන නෙමෙයි කියන්නේ, මෙතුමා ගැන මම දන්නෙත් නැහැ තුමා ගෙවල් තියෙනවද නැද්ද කියලා. නමුත් ඇසට් ඩික්ලරේෂන් එකේ තියෙනවනේ. කොළඹ 7 ගෙවල් තියෙනවා. හැබැයි කොළඹ 7 ඔෆිෂල් නිවාස ගන්නවා. ඒවයි නවත්තන්න ඕන.
හරි බොහොම ස්තුතියි. පනත් කෙටුම්පත් දෙවියන් දැනුම් දීම ගරු සභානායකතුමා.
ගරු කථානායකතුමනි ප්‍රධාන වැඩ කටයුතු පාර්ලිමේන්තුව රැස්වීම
එකතු
කළාගේ මත බදු සංශෝධන 2002 අංක 14 දරන එකතු කළාගේ මත බදු පනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම් පතකි.
දිනුවර කීම කවදාද?
එට දිනේ.
අංක 2 සභානායකතුමා.
ගරු කථානායකතුමනි, පාර්ලිමේන්තුව රැස්වීම පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 8 විද්‍යානුකූල කුමක් සඳහන් තිබුණද? අදින රැස්වීම පැවැත්වෙන කාල වේලාව පූර්ව භාග 9:30 සිට අපර භාග 12:30 දක්වා සහ අපර භාග 1:00 සිට 5:30 දක්වා විය යුතුය. අපර භාග 5:30ට කථානායකතුමා ප්‍රශ්නය නොවිමසා පාර්ලිමේන්තුව කල් තැබිය යුතුය.
සභාව එකඟද?
ආයි.
පාර්ලිමේන්තු සභානායකතුමා අංක 3.
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 24 වෙනි විද්‍යානුකූල කුමක් සඳහන් තිබුණද? අදින න්‍යායපත්‍රයේ විෂය අංක 42 මුඛ්‍ය ස්ථානයේ ගත යුතුය.
සභාව එකඟද?
ආයි.
විෂය අංක 42
42
ප්‍රධාන වැඩි ප්‍රධාන විවාදයේ ප්‍රසන්න වන තුංග මැතිතුමා. ඔකේ විවාදේ නැවත කල් තිබුණු විවාදයේ ප්‍රසන්න වන
චමින්ද
විජේසිරිමන්ත.
අපේ නම වෙනස් කරනවා දා. කරු කථානායකතුමනි, තාමත්ම සතුටු වෙනවා. විශේෂයෙන්ම අද දිනය මුල්ම කතාව කරන්න අවස්ථාව ලැබීම පිළිබඳ. කරු කථානායකතුමනි, ආවින්ද ජයවර්ධන මන්ත්‍රීවරයා ආණ්ඩුවේ ඇමතිවරයෙක්ට විරුද්ධව පාර්ලිමේන්තුව තුළින් ඒ ඇමතිවරයා ඉවත් කරන්නට අවශ්‍ය ක්‍රියාදාමය ගැනීම සඳහා තමයි මේ විශ්වාස භංගය කියේ. කථානායකතුමනි, ඇයි එහෙම වෙන්නේ? දැන් ආණ්ඩුවක් ඉන්න
ඩෙපියුටි ස්පීකර් will comment.
ඔබතුමාට
විනාඩි 14යි.
ගරු නියෝජක කථානායකතුමනි, මම කියන්න උත්සාහ කරන්නේ රටක මේ ඇමතිවරු පත්කරන ජනාධිපතිවරයාට බලය තිබෙනවා තමන්ගේ ඇමතිවරු අයින් කරන්න. ඔහු හොඳ නැත්තම්, ක්‍රියාශීලී නැත්තම්, ඔහු වැරදිනම්, ඔහු හොරෙක් නම්, ඔහු වංචනිකයෙක් නම්, ඔහු දූෂිකයෙක් නම් කෂේරුකාව කොන්ද තියෙන ජනාධිපතිවරයෙක්ට, ඔහු නිවැරදි ජනාධිපතිවරයෙක් නම් මං හිතනවා මේ අද දවස් තුනක ගත කාලය ඉතුරු වෙනවා මේ වැරදි හොර කම් තිබෙන තමන්ගේ ආණ්ඩුවේ ඉන්න ඇමතිවරයා හෝ මන්ත්‍රීවරයා අයින් කරා. එසේ නොවන නිසා විපක්ෂයේ හැටියට අපි යෝජනාවක් ගේනවා විශ්වාස භංගකින් මේ ඒ ජයග්‍රහණය කරොත් ඇමතිවරයා අයින් කර ගැනීම කියන කාරණය. සමන් කියන්න උත්සාහ කරන්නේ නියෝජ්‍ය කථානායකතුමනි, ද වර්තමානයේ තුල එළියට බැස්සම ඔබ ඇතුළු මේ සියලු දෙනාම මේ ආණ්ඩුවේ වර්තමාන ඇමතිවරයා අසාර්ථක ඇමතිවරයෙක් කියන කාරණය පිළිබඳ ඔප් වෙලාම ආරයි. එහෙම නැත්තම් මං අදට ගන්නේ නැතුව ගන්නව කේලිය රබුක් වල අපේ සෞඛ්‍ය ඇමතුමා පත් වෙන්නේ කොහමද ඇමති ධූරයට? ඒ කියන්නේ පෞගේ රාජපක්ෂ ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවේ අවසානයේ හිටපු ඇමතිතුමිය අයින් කරලා. ඒ අයින් උනේ ඇයි? ගරු නේද කතානාගෙන ලෝකෙටම දැනෙච්ච ලොකුම දේ තමයි ඖෂධ පිළිබඳව වටිනාකම කොරෝනා වසංගතය. මොකද කොරෝනා වලට බෙහෙතක් තිබුණේ නෑ, අදටත් නෑ. හැබැයි ගරු නියෝජකතා නායකතුමනි, ඒ කොරෝනා වසංගතයේ රටේ ලෝකයේ ජනතාව බේරගන්න එන්නත් හොයන වෙලාවේ ඒ ආණ්ඩුවේ හිටපු සෞඛ්‍ය ඇමතිතුමිය මොනවද හෙව්වේ? පැණි පෙව්වා. මම දන්නේ නැහැ නියෝජකතා නායකතුමා දිවුවද කියලා. අපි දැක්කා කථානායකතුමාට පෙව්වා. අසාර්ථකයිනි. ඒ විතරක් නෙමෙයි, ඒ ඇමතිතුමිය ගිහිල්ලා ගඟට මුට්ටි දැම්මා. මම දන්නේ නැහැ මහනුවරෙන් ගිහිල්ලා මහවැලි ගඟට වර්තමානයේ ඉන්න සෞඛ්‍ය ඇමතිතුමා දැම්මද කියලා. ඒ කාලේ ඒ ආණ්ඩුවේ ඇමතිවරයෙක්, විදේශ කටයුතු ඇමතිවරයෙක් හැටියට. එතකොට මෙතුමා මහනුවරින් ගිහිල්ලා මහවැලි ගඟට මුට්ටිය දැම්මද කියලා මම දන්නේ
නැහැ.
ඒ වගේ
විනාඩියක් දෙන්න මේ සභාවේ කටයුත්තකට. නෑ ලැබෙනවා ඔබතුමාට. ගරු නියෝජ්‍ය කථානායකතුමනි, මා විසින් සභා ප්‍රධාන අද දින යෝජනා පිළිබඳ දැනුම් දීමේදී පාර්ලිමේන්තුවේ කටයුතු 12:30 එක දක්වා දිවාහාරය සඳහා වෙන් කළ තිබුණා. නමුත් විපක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමා සහ අපතර මේ සභාවතුලදී ඇතුළු එකඟතාවයේ උඩ ඒ එසේ සඳහන් වුණද දිවාහාර පැය භාගයත් මේ විවාදය සඳහා ලබා ගන්න කටයුතු කරන්න මේ ගිය කාලය ගරු මන්ත්‍රීතුමාට ලබා දෙයි.
සභාව එකඟයි.
හයි.
පොලිසියන්තුමා.
ගරු විජකතා නායකතුමා, එතකොට දැන් කෙලි රබුක්වල ඇමතිවරයා පත් වෙන්නේ අසාර්ථක වැඩපිළිවෙලක් යෙදිච්ච ඒ අසාර්ථක අමාත්‍යාංශයේ හිටපු ඇමතිවරයෙක් ඇටියට. එතකොට මේ පැණිපවපු මුට්ටි ගඟට දාපු අර විවසනේ මැරෙද්දි එන්නත් වල ඒ එන්නත් ප්‍රමාද වෙලා ගෙනල්ලා මිනිස්සු මරපු මැරිච්ච ඒ ඇමතිවරයගේ වැරද්ද නිසා තමයි ගෝඨාභය රාජපක්ෂ මහත්තයා අන්තිමේට කේජරම්බක කල්ල මහත්තයා පත් කරන්නේ. ඒ අසාර්ථකභාවයේ වග කිය යුතු කොටසක් මම හිතනවා මේ වර්තමාන ඇමතිවරයාට බාර ගන්න වෙනවා. මුට්ටි දාන උඩ කියලා කියන්නේ තිබුණා මුට්ටි දාන්න එපා කිය. පැණිපවන උඩ කියන්නේ තිබුණා පැණිපවන්න එපායි කිය. ඉතින් මම කියන්නේ මේ අසාර්ථකභාවයේ දැන දැන මේ අසාර්ථකභාවයේ දීලා දැන් මොකද වෙන්නේ? මං කොල්ල ගන්න. සූරාකාලා විනාශ කරනවා. ගරු ඇමතිතුමනි, ඔබතුමාත් එක්ක පෞද්ගලික තරහක් අපිට නැහැ. හැබැයි මේ සමාජයේ දේශපාලනය කරන අපිට මහා විශාල බරපතල විවේචන සහ කඳුළු වේදනා දැනෙනවා. ඒකයි මේ කාරණේ කියන්න මම පටන් ගන්නෙ. දැන් ඔබ ඇමතිවරයෙක් හැටියට ඉන්න කාලය තුළ අපිට මතකයි ඔබතුමාගේ කකුල කැඩෙනවා. විදේශ රටක ගිහිල්ලා යම් හදිසි අනතුරක් වෙලා කකුල කැඩෙනවා. ඔබේ ජීවිතේ රහණියක් වෙන්නේ නැහැ. ඔබ අද අපඝාතයක් කියලා නැහැ. ඇයි? ඔබට ලෝකයේ තියෙන හොඳම බේත් ගන්න හැකියාව ලැබුණා. මම දන්න විදිය. ඒ විතරක් නෙවෙයි. ඔබට ජනාධිපති අරමුදලෙන් මුදල් ලැබුණා. ඔබට ඉක්ුවන් සමාගමේ මුදල් ලැබුණා. රක්ෂණ සභාවේ මුදල් ලැබුණා. මං ඉරිසියා නායක හොඳයි. මම කියන්න හදන්නේ ඔබට යම් අනතුරක් වුණා නම් ඔබේ පවුලේ දරුවෝ නෝන කොච්චර දුක් වේවිද? කොච්චර දුක් වේද ගරු කතානායකතුමනි, යුද කතානායකතුමනි? ඒ කියන්නේ එතුමාට ඒ අනතුරෙන් කකුල කැඩිලා ඒක නිවැරදි ලෙසට හදාගන්න බැරි වෙලා වැරදි බාල හොර බෙහෙතක් කවුරු හරි එන්නත් කළා තිබුණා නම් අද අපිට බරින්නවත් කියලා නමක් කියලා ලැබෙදිවරෙක් නැහෙනේ. ඒ පවුලට කොච්චර දුකක් ඇතිද? ඒ පවුලට කොච්චර වේදනාවක් ඇතිද? ඒ පවුල අද කොච්චර අඳෝනාගන් ඉඳ දරුවොත් එක්කන්න කරෝ ඇමතිතුමනි. එතනට මම මේක කරගව ගත්තේ මෙන්න මේ කාරණා නිසා. ඔබේ වැරද්ද නිසා, ඔබේ නොසලකිල්ල නිසා, ඔබේ සමහර ඝනදෙනු නිසා කියන චෝදනාවත් මම කරනවා. පේරාදෙණිය චමෝදි මැරුණේ එන්නත් වරදී. එන්නත් වරදී. මව්බිම පත්තරේ තියෙන. රජයේ රෝහලේ දුන් ඖෂධයකින් පසු තවත් නමා කැකුලක් මියදෙයි. ඖෂධ දින අසන්ද වුණු තවත් අනුවේදිනී කතාවක් නුවරි ඔබතුමාගේ ප්‍රදේශයේම. ඒසා ගරු ඇමතිතුමනි, මං ඔබේ පවුලට ඒ ඇතිවිච්ච වේදනාව මතු කරේ මේ රටේ මේ අහිංසක බොහෝ දෙනා මියදුනේ බාල වේද්දිසා. දැන් කියනවා සමහරු මනසාතික වෙන්නන්නේ කිය. මම දැක මනසාතියක් ගෙනත් දුන්නා. මේ තියෙන්නේ తాවගාලික මනසාතිකයක්. ඉස්තීරව උන් මැරුණේ කොහොමද කියන කාරණේ කියන්න බැරි සෞඛ්‍ය බලධාරීන් නැහැයි කියලා අවිශ්වාස කරන්නේ නැහැ නියෝජක තානායකතුමනි. මම එහෙම කියන්නේ නැහැ. ඉතින් මේකත් අර channel 4 නාලිකා වගේ ඉදිරියේදී එළියට එයි. ඉතින් ගරු සෞඛ්‍ය ඇමතිතුමනි, මේ දරුවා අහිම වෙනකොට මෙයාලටත් අම්මලා තාත්තලා ඉන්නවා. ඒ නිසා මේ දිගටම මේ ඉන්නත් තහනම් කරලා තියෙන නියෝජක තානායකතුමනි. මේ ඉන්නත් භාවිතයෙන් අයින් කරා. ඒ නිසා මරණ සංඛ්‍යාව අඩු වුණා අපි නිසා, විපක්ෂ නිසා. නැත්තම් තාම ගහනවා. ඒව ගත්තා නම් තාම මිනිස්සු මැරෙනවා. ඉතින් අපි කතා කරපු නිසා වෛද්‍යවරුන් මේ සියලු එන්නත් සියල්ල නතර ගන්න අවශ්‍ය වැඩ පිළිවෙල ගත්තා. එහෙනම් දුකක්, වේදනාවක්, කඳුලක් තමන්ගේ පවුලේ තමන්ට නැති වුණාම දැනෙනවයි කියන ඒ සිතිවිල්ල මම මේ සභාව තුළ නිර්මාණය කරා. ඒ දුකක්, වේදනාවක් සිද්ධ වෙච්ච අඬාවැළපෙන තමන්ගේ දරුවා, අම්මා, තාත්තානේ එළියේ මහපාරේ අඬනවයි කියන සිතිවිල්ල මතක් කරා. ඔබතුමා ඇතුළු මේ විශ්වාසවන්ගේ පරාජය කරන්න අත උස්සන හැමෝටම මම ආනවා හෘද සාක්ෂියට එකගව තමන්ට පුළුවන්ද මේකට සහයෝගය දෙන්නේ කියන කාරණේ කරු නියෝජක කතා නායකතුමා. ඔබතුමා සහයෝගය දෙනවද නියෝජක කතා නායකතුමනි? මේ 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 මිනි මරපු මේකේ බරපතලකම ආණ්ඩුව බේරා ගැනීම ඇමතිවරයා බේරා ගැනීම කියලා කියමුකෝ. හැබැයි මේකේ ඝන දෙනුවක් වෙලා තියෙනවනම් ඒ සල්ලි බෙදුනේ හැමෝම අතේද? මේ සල්ලි සාක්කුවේ දාගත්ත හැමෝමද කියන ප්‍රශ්න අපි අහනවා. වෙන බැරි කමක් නැහැනේ. සමහරව ගිහිල්ලා මේ බෙහෙත් ගේන බෙහෙත් දෙන ඒ සමාගම් වල ටිකට් යානා බුක් කරලා ඉන්දියාවේ හෝටල් වලත් ඒ ඒ කාමර බුක් කරයි කියන කාරණේ සත්‍ය අද එළි වෙලා තිබෙනවානේ. ඇයි එනං ඒ බෙහෙත් ගේන සමාගම් වලින්ම ගුවන් ටිකට්වත් ගත්තේ? එයාලා බුක් කරපු ඒ ඒ ඒ කාමර වල ගිහිල්ලා ලැගුම් හල් වල ඉන්න කටයුතු කරේ.
ගරු සභකැමැතිතුමා,
අවද්‍ය කතාවක් කියන්නේ ටිකට් එක මගේ නමට අරගෙන ඒක ඉදිරිපත් කරලා තියෙනවා. ඒ ඉල්ලලා තියෙන ආයතන වලටත් රයිට් ටු ඉන්ෆර්මේෂන් එකලුත් ඉල්ලලා තිබ්බා. ඒකටත් දීලා තියෙනවා. එමේ බොරුවක් කියන්නේ.
හොඳයි.
අපිට මාධ්‍ය වල ගියේ දේවල් අපි කියන්නේ. ඔබතුමා ඒක නිවැරදි කරගන්න. ඔබතුමාගේ නම කිව්වේ නැහැ. ඒෂා ගරු නියෝජ කතානායකතුමනි, මම අහනවා මේ රටේ මේ 225 නියෝජනය කරන මෙන්න මේ ජනාධිපතිවරයාට අයින් කරන්න බැරි මේ වගේ බරපතල විදියට මේ රටේ අහිංසක දරුව මරලා විනාශ කරපු ඒකට සහයෝගය දුන්න සමහරට එතුමා මේකට සහභාගී නොවුණත් එතුමාගේ වැරද්දක් තියෙනවා නේද කරුණාකර එතුමා නැමති. එතුමා ඒක හොයලා බලලා ඒක නිවැරදි කරා නම් මේ ජීවිතහානි වෙන්නේ නැහැනේ. ඒ නිසා මේකට අවශ්‍ය දඬුවම් දෙන්න වැඩපිළිවෙල හදාගන්න. රවින්ද ජයවර්ධන මන්ත්‍රීතුමනි, ඔබ මේකේ යෝජනාව ගෙනාවා වගේම මම අහනවා සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ ආණ්ඩුවක් කරනකොට ඒ ආණ්ඩුවේ විශ්වාස භාගක එන්න කලින් සජිත් ප්‍රේමදාස මහත්තයාත් මේ අභියෝග කරන්නේ විශ්වාස භාගෙ එන්න කලින් ඔහුට පුළුවන් ද වැරදි හොරකම් කරන ඒ ඇමතිවරයා අයින් කරන්න. එහෙම වෙන්න ඕනේ නේද නියෝජ කතානායකතුමනි? අපි මේ අත කතා කරනවා වගේ අපි එහෙම කරා යහපාල නාන්න. ඒ නිසා බය නෑ අද. හරි, ඒ නිසා මෙන්න මේක හැදෙන්න ඕනේ. ඇයි අපි ආණ්ඩු ගන්න නෙමෙයි මේ කතා කරන්නේ. ඒ ගන්න ආණ්ඩුවෙත් අපි නියෝජනය කරන ඇමතිවරු වැරදි නම් පාර්ලිමේන්තුවේ කාලය ගත කළා කණෙන් ඇදලා එළියට දාන්න පුළුවන් වැඩ පිළිවෙල සජිත් ප්‍රේමදාස මහත්තයා හදන්න ඕනේ. ඒක හදනවා එතුමා. ඒක කියන්නේ ඇයි දන්නවද? ඒක තමින් දිතගෙන ඉන්නේ. ගරු නියෝජ කතානායකතුමනි, මම යාපාල ආණ්ඩුවේ අධීක්ෂණ මන්ත්‍රී. මම දැම්ම නිවාස අමාත්‍යාංශයේ අධීක්ෂණය කරන්න. දන්නවද? අධීක්ෂණය දැම්මම වාහන දෙනවා, ඩීසල් දෙනවා, එහෙම දෙනවා. ඒ කියන්නේ ඒ අධීක්ෂණ කටයුතු වලට යන්න. හැබැයි සජිත් ප්‍රේමදාස මහත්තයා චමින්ද විජේසිරිට දුන්නේ නැහැ. සමිත විජේසිරිට දුන්නේ නැහැ. එතුමා කිව්වේ මොකක්ද? ඔයාට දෙන්න වාහන මල් ළඟ නැහැ, ඩීසල් නැහැ, මමත් ගන්නෙ නැහැ. මහා ජනතාවගේ සල්ලි වායවිනියෙන් යදම් කරන්න මට නැහැ, පුළුවන් විදිහට අධීක්ෂණය කරන්න. අන්න ඒකයි සජිත්වාදී වෙලා තියෙන චමින්ද. අන්න ඒකයි සජිත්ට කඩේ යන්නේ චමින්ද, මතක තියාගන්න. අපි කඩිනියෝජ කතානායකතුනේ ඔබතුමා වගේ පෞද්ගලික ධනයන් සියල්ල කැප කරලා මේ දේශපාලන ගැන රට හදන්නේ, රටේ දරු හදන්නේ. මම දන්නවා ඔබතුමාත් එහෙමයි. කත බහක් ගන්නෙ නෑ. ඇයි? ඔබේ දරුවෝ වගේ සතුටින් රටේ දරුවෝ ඉන්නවා දකින්න. එහෙම රටක් නිර්මාණය කරන්න පුළුවන් මනස බුද්ධිය ගොඩනගෙන්න ඕනි වැඩපිළිවෙල අපි මේ මාළිපෙන්තු තුළ නියෝජනය කාර්යාලය තුළ කර යුතුයි. ඒක නිසා තමයි උදේ ආවා ඇවිල්ලා හැපෙන්නේ. කාගෙත්කවත් තරහ කර නෙමෙයි. කාගෙත්කවත් තරහ කර නෙමෙයි. අපිට ඔබට අවශ්‍ය රට නිර්මාණය කරගන්න. ඉෂා ගරු සෞඛ්‍ය ඇමතිතුමනි, ඔබට ඔබේ පවුලේ දුක වේදනා පිළිබඳව යම් තැනක ගොඩ නැගෙනවා නම්, ඔබට ඒ වගේම සමාජයේ රටේ දරුවන්ගේ දුක වේදනාව ඒ දෙමාපියන්ගේ දුක දැනෙනවා නම්, ඔබට පුළුවන් නියතමානීව මේ යෝජනාව ඡන්ද විමසන්න කලින් මේ වැඩපිළිවෙලේ සහයෝගයක් දෙන්න පුළුවන් වැඩපිළිවෙල හදන්න. ඒක ආදර්ශයක් කරමු. ඒක ආදර්ශයක් කරමු මේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ තුල නියෝජන වෙන ආණ්ඩුවලට. ඒක නිවැරදි වෙලා තියෙන ඔබතුමාගේ වැරද්දක් නැත්තම් නැවත එන්නේ. එහෙම රාජ්‍යයන් තියෙනවා, එහෙම ආණ්ඩු තිබෙනවා, එහෙම රටවල් හරි දියුණුයි, එහෙම රටවල් වල සම්පත් වැඩි, එහෙම රටවල් වල මෙහෙම විපත් නැහැ. ගරු නියෝජ කතානායකයෝ, එහෙම රටක් කරන්න පුළුවන් වැඩපිළිවෙලක්. එයාලත් මිනිස්සුයෝ, අපිත් මිනිස්සුයෝ, නම් ඇයි අපිට බැරි? අපි එතනට යන්න පුළුවන් වැඩපිළිවෙල අපි හදාගමු කියන කාර්යයේ ගරු නියෝජ කතානායකතුමනි අපි යෝජනා කරා. දැන් චැනල් 4 සිදුවීම ගැනත් මම කියන්න ඕනේ. හරිද? දැන් මේ චැනල් 4 සිදුවීමත් ඇත්තටම මහා බරපතල සෞඛ්‍ය ප්‍රශ්න ගොඩාක් එකතු වෙච්ච, රටේ ආර්ථික ප්‍රශ්න ගොඩාක් එකතු වෙච්ච වැඩපිළිවළ පාස්කු ප්‍රහාරය. මේ පාස්කු ප්‍රහාරයේ බුද්ධි අංශ ඒ කටයුතු කරපු පිළිබඳව තමයි නියෝජ කතානායකතුමනි කතාව හාර ලක්වෙන්නේ. ඒකේ හොඳ සාකිකාරයෙක් තමයි සෞඛ්‍ය අමාත්‍යතුමා. හිරු වැඩසටහනක ගිහිලා හිරු නාලිකාව කියන සහනාලලට පඩි ගෙව්වයි කියලා. අනගරුවත්තුමා සහනාලලට පඩි ගෙව්වා නම් ඒ පඩි ගෙවන්න කටයුතු කර සහනාලල පෝෂණය කරේ ගෝඨාභය රාජපක්ෂ නම් නියෝජ කතානායකතුමනි සැකයක් ඉදෙන්නේද පඩි ගෙවන්න යනකොට කතා වුණා කියලා. පඩිය දෙන්න යනකොට
කරමන්තුමා කාලය අවසන් වෙනවා.
අනේ ඉච්චර කරන්න එපා. විනාඩි 14ක් ගියේ.
නෑ විනාඩි 14යි.
ඔය එහෙම කරන්න එපා.
වැඩිනොත් විනාඩියක්
දෙන්න. ඒසා කරෝ. නියෝජ කතානායකතුමනි මේ රටේ බලය ගන්න බලය රැක ගන්න අමානුෂික විදිහට මේවා කරන්න එපා. ඒ නිසා කොරෝනා හැදිච්ච වෙලාවේ ඒ කොරෝනා උවදරු වලින් මේ රටේ ජනතාව බේර ගන්න බොහෝ දෙනා එකතු වුණා දේශීය වශයෙන් විදේශීය වශයෙන්. මට ඊයේ පෙරේද වලස් මුල්ලේ උද ව්‍යාපාරික මහත්තයෙක් හම්බුණා. ඔබතුමා දන්නවයි කියලා කිව්වා. හරි වයසයි ව්‍යාපාරිකයෙක් ලක්ෂ 50ක් දුන්නයි කිව්වා කොරෝනා අරමුදලට. පිච්ච දෙයක් නේ. පිච්ච දෙයක් නේ. ඒ කියන්නේ රටේ මිනිස්සු මුල් තැන දුන්න අපේ ධනය හරි පාවිච්චි කරලා සල්ලි ගෙන කියලා මම මේ කියන්නේ. මතක තියාගන්න මේ ඉන්න ආණ්ඩුවේ හැමෝටම මේ රටේ මිනිස්සු මැරුණත් තමන්ගේ සාක්කු පුරව ගන්න ඕනේ කියන ඒ අවස්ථාව සලසා දෙන්න ඕනේ ජනාධිපතිවරයා තමයි පත් කරගෙන තියෙන රනිල් වික්‍රමසිංහ මහත්තයා. මේ රනිල් වික්‍රමසිංහ මහත්තයා පත් කරගන්න සැලසුම හැදුවේ මීට අවුරුදු 3 මාසයකට කලින්. ඔබතුමාලත් දන්නේ නැහැ. ඒක වජිර අබේවර්ධන මහත්තයා ඇවිල්ලා කියනවා කරයි කියලා. ඒසා ලේකම්තුමා තව තප්පරයක් දෙන්න මේ අද ආණ්ඩුව නිර්මාණය කිරීමේ කුමන්ත්‍රණය සිද්ධ වුණේ මීට අවුරුදු 3 මාසයකට කලින්. දන්නේ නැත්නම් ඒක වජිර අබේවර්ධන මහත්තයාගෙන් අහගන්න කියලා මතක් කරමින් කාලය ලබා දීවට ස්තුතියි. මනින බොමි ස්තුතියි.